වසන්තට වසන්ත දුන්නා මට. ඉතින් අපි දෙන්නා මාර්ක් කරත්
අපිට දුක කැම්පි කාඩක් දුන්නා මේ හවස්ගලයි දුන්නා. ඉතින්
ශ්‍රද්ධාව ගැන කියන තව සූත්‍රයක් හම්බුණා, මේ අවිද්‍යා සූත්‍රය. අවිද්‍යා පුරිම ස්ෆෝටි සූත්‍රය කියලා තියෙන මේ අවිද්‍යාව. විද්‍යාව නිකන් නෙමෙයි, ආහාර සහිතයි. එතට විද්‍යාවට ආහාරය මොනවාද? පංච නීවරණ. නීවරණයට ආහාරේ ත්‍රිවිධ දුෂ්චරිතයෝ. ඊළඟට ආහාර සහිත වූ ආහාර රහිත නොවූ ත්‍රිවිධ දුෂ්චරිතයන්. ඒවට ආහාරය මොකද්ද? ඉන්ද්‍රිය අසංවරය. ඉන්ද්‍රිය සංවරයේ ආහාරේ සිහිය හා මනාව නොදැනීම. සිහිය හා මනාව නොදැනීම ආහාරේ නුනුවණින් මෙනෙහි කිරීම. නුනුවණින් මෙනෙහි කිරීමට ආහාරේ අශ්‍රද්ධාව. අශ්‍රද්ධාවට ආහාරේ සද්ධර්ම නෝදේ ඇසීම. කියන්නේ අසද්ධර්ම ශ්‍රවණය. අසද්ධර්මය ඇහෙන්නේ අසත්පුරුෂ ශ්‍රවණි. එතකොට අසත්පුරුෂ ආශ්‍රයෙන් සද්ධර්ම නෝදේ ඇහෙනවා. එතකොට අසද්ධාව, එතකොට එහින්ද නුනුවණින් නුවණ නැතුව මෙනෙහි කරනවා. නුනුවණින් මෙනෙහි කරනකොට සිහියයි නොදැනීම වෙන්නේ. සිහියයි මනාව නොදැනීම කියන එකයි. අසිහිය වෙනවා. සිහිය හා මනාව නොදැනීම. එතකොට ඉන්ද්‍රිය සංවරය වෙනවා. ඉන්ද්‍රිය සංවරය වෙනකොට ත්‍රිවිධ දුෂ්චරිත. ත්‍රිවිධ දුෂ්චරිතේ නීවරණ ධර්ම. නීවරණ ධර්ම හින්දා විද්‍යාව. අන මේ විදිහට අවිද්‍යාවට ආහාර වෙන්නේ මුලින්ම මේ ශ්‍රද්ධාව නැතිකම. ශ්‍රද්ධාව නැත්තේ සද්ධර්මය හුන්න නැති හින්දා. ඒකට උපමාව දෙන්නේ අර පර්වතයක් උඩ ලොකු වැහි බින්දු නැති වර්ෂාවක් වහිනකොට ඒ ජලය නිම්න කරා ගලා යන්නේ පර්වත කඳුරු එළදොළ ශාඛා පුරවනවලු. ඒව පිරීමෙන් කුඩා වලවල් පිරෙනවා. කුඩා වලවල් පිරීමෙන් මහවලවල් පිරෙනවා. මහවලවල් පිරීමෙන් කුඩා ගංගා පිරෙනවා. කුඩා ගංගා පිරීමෙන් මහ ගංගා පිරෙනවා. මහා ගංගා පිරීමෙන් මහා සමුද්‍රයේ සාගරයේ පිරෙනවා. මෙසේ මේ මහා සමුද්‍ර නම් සාගරයගේ ආහාරය. ඒ විදිහට ඒ විදිහට ඔය කියපු ටිකම ආයේ අනිත් පැත්තට කියලා මේ විද්‍යාව නිසා ලබන විමුක්තියද ආහාර. විද්‍යාවෙන් විමුක්තිය ලබන්න ආහාරය බෝධි අංග සතරයි. සප්තබොධ්‍යංග. ඒවට ආහාරය සතර සතිපට්ඨානි. සතර සතිපට්ඨානික ආහාරය ත්‍රිවිධ සුචරිතේ. ඒවට ආහාරය ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරයට ආහාරය සිහිය හා මනාව දැනීම. හිතන්නේ සති සම්පජාන්නේ කියන එක. මට මේ සිංහල තේරුම විතර හම්බුනේ පාරිභාෂික නෑ. පාරිභාෂික බැලුවත් හොඳයි. ඊළඟට එකට ආහාර නුවණින් මෙනෙහි කිරීම. නුවණින් මෙනෙහි කරන්න ආහාරය ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවට ආහාරේ සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණයට ආහාරේ සත්පුරුෂ ආශ්‍රය. විදිහට මෙසේ සත්පුරුෂ ආශ්‍රය පුරන්නේ සද්ධර්ම ශ්‍රවණය කරයි. සද්ධර්ම ශ්‍රවණය කරන්නේ ශ්‍රද්ධාව පුරයි. ශ්‍රද්ධාව පිරීමෙන් නුවණින් මෙනෙහි කිරීම පුරයි. නුවණින් මෙනෙහි කිරීමෙන් සිහිය හා මනාව දැනීම පුරයි. සිහිය හා මනාව දැනීම පුරන්නේ ඉන්ද්‍රිය සංවරය වෙයි. ඉන්ද්‍රිය සංවරය තුරන්නේ ත්‍රිවිධ සුචරිතය. ත්‍රිවිධ සුචරිතය තුරුණන් සතර සතිපට්ඨානෙ. සතර සතිපට්ඨානෙන් බෝධියංග හත. බෝධියංග හතෙන් විද්‍යාව කරනකොට නිදීම විමුක්තිය. මෙසේම ධ්‍යාන කරනකොට නිදීමට ආහාර වෙන්නේ. සේද සම්පූර්ණයි. ඒකටත් දෙන්නේ අර පර්වතයක් උඩට ලොකු ඇහි බින්දු වැටෙන වර්ෂාවක් වටනහම ඒවා මුහුද දක්වා යන උපමාවෙන්. මෙසේ සත්පුරුෂ ශාස්ත්‍රය පුරන්නේ සද්ධර්ම ශ්‍රවණේ පුරයි. සද්ධර්ම ශ්‍රවණේ පුරන්නේ ශ්‍රද්ධාව පුරයි. ශ්‍රද්ධාව පිරීමෙන් නුවණින් මෙනෙහි කිරීම පුරයි. නුවණින් මෙනෙහි කිරීම පුරන්නේ සිහිය හා මනාව දැනීම පුරයි. සිහිය හා මනාව දැනීම පුරන්නේ ඉන්ද්‍රිය සංවරය පුරයි. ඉන්ද්‍රිය සංවරය පුරන්නේ ත්‍රිවිධ සුචරිතය පුරයි. ත්‍රිවිධ සුචරිත පිරුණාම සතර සතිපට්ඨානය පුරයි. සතර සතිපට්ඨානය පිරීමෙන් බෝධියේ අංග සත පුරයි. බෝධියේ අංග සත පිරීමෙන් විද්‍යාවන් කරනකොට නිදීම පුරයි. මෙසේ මේ විද්‍යාන් කරනකොට මිදීන ආහාර වේ. මෙසේ සම්පූර්ණයි. කංගුත්තර නිකාය දසක නිපාතේ යමක වර්ති. ඔය විදිහට ඉතින් අර ශ්‍රද්ධා කියන සර්ටිෆිකට් එක ඉතින් ගන්න පුළුවන් නම් හොඳයි නේද? ඒකෙන්
තමයි රවි උතුන අපිට මේ අපිට ඇත්තටම මේ ආපු එක ප්‍රශ්නයක් තමයි අර චක්කු සූත්‍රයේ තියෙනවා මේ ඔය ඉතිරූපං ඉතිරූපස්ස නැ ඔය චක්කුම් බික්කවේ අනිච්චං විපරණාම ධම්මං ඒකේ වාගේ ඔය ආයතන අනිච්චං විපරණාම ධම්මං අඤ්ඤතා භාවී විදිහට කියන ඊට පස්සේ මහණෙනි යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයිද සද්ධාව කරනකොට මිදෙයිද කියලා. ඔන්න ඔය වචන දෙක තමයි අපි ගොඩක් කතා කරේ මේ මේ අදහනවා කියන එක ඔතන ගැලපෙනවද කියන එක තමයි අපි කල්පනා කරේ අත්‍තරම. ඔතන ඔය ආකාරවත් සද්ධාව කියන එකද කියන එක. තේරුවා සර් නේ. මං කියපු එක තේරුණාද දැන් නේද?
ඔව් ඒක මේ අදහන්නවන තමයි අදහිම එන්නේ. ශ්‍රවණය සද්ධර්ම ශ්‍රවණය වෙන්නේ කල්යාණ මිත්‍ර සේවනේ. ඉතින් මේ ශ්‍රද්ධාව දැන් ශ්‍රද්ධානුසාරී කියන එක තාම අර ධර්මයේ දැකලාම නෙමෙයි යම් කිසි ඇදහිීමක් කියලා හිතන්න පුළුවන් නේද? ඒකනේ ශ්‍රද්ධාව කියන්නේ.
ඒ කියන්නේ මේක මෙහෙම ඇරෙන්න වෙන විදියකින් වෙන්න බෑ වාගේ එන හැඟීමක් කියන එකද එතන?
ඔව් දැන් තාම ධහම දැකලාම නෙමෙයි හැබැයි ඇත්ත වගේ පේනවා. ඒ හින්දා මේ එක කියපු කෙනා ගැන ශ්‍රද්ධාවක් එනවා. ඒකට දැන් ඒක තමයි දැන් බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් ඉන්නේ අපි මේක හරි වෙන්නේ ඇති. ඒ හින්දා ඒක හොයලා බලන්න ඕන කියලා ඒ වැඩපිළිවෙල යෙදෙන්නේ. එතකොට ඒක ඒ ආරම්භයේදී එක්තරා මට්ටමක ඇදහීමක් කියන්නත් පුළුවන් නේද? මොකද තමන් ඒ කියන්නේ ධම්මානුසාරී වෙන තාක් කල් ශ්‍රද්ධාව තුල නිදහම හොයන්නේ.
ඔව් ඒක හරි. ඉතින් අපි අපිට ඇත්තටම කතාවක දිගටම කතා කරන්නේ ශ්‍රද්ධාව කියන එක මොන තරමකට තියෙන්න ඕනද කියලා. මොන තරමක් කියනවා ඔක ප්‍රමාණ කරන්න බෑනේ. ඉතින් ඕන කෙනෙකුට කියන්න පුළුවන් මං සද්දාව මම මෙහෙමයි මම මේක අදහනවා කියලා. ඉතින් අර අපි ඉතින් කතා කරා ගොඩක් දුරට අන්තිමට ඉතින් අපි හිතුවා අපි ඇත්තටම සද්දාව ඉන්නවා කියලා.
නෑ සද්දාව ඉන්නේ කියලා ඔතන ප්‍රශ්නේ. සද්දාව හැදෙන්න උදව් වුණ එක කොච්චර හරිද කියන එක. තෙන් හැමෝම ශ්‍රද්ධාවෙන් තමයි ඉන්නේ.
සරුවන් සර්ණයි කවි.
අපි අපි ඒක කතා කරේ මෙහෙම විදිහකට. දැන් අපි උදාහරණයක් ගත්තා මේ දැන් ওই අනිත්‍යභාවය කියන එක අපි තුන් විදිහකට වගේ දැනට අහලා තියෙනවා. එකක් තමයි ඇති වෙලා පවතින නැති වෙන එක. අනිත්‍යක අනිත්‍ය කියන්නේ මේ සමාගේ මොකද කියනකට තියාගන්න බැරිව කියන එක. අනිත්‍යක අපි අහුවා දැන් මේ ආයතන පිළිබඳ බලලා මේකේ සමුදය බලලා ඒක ඒතන ඇති වෙන හැටි බලනවාම ඇති වෙන අනිත්‍ය බවයි. එතකොට ඔය තුන දැන් අපි ඔය තුනම එකම විදිහට අපි අහලා තියෙනවා. අපි කාලයක් ඉස්සලින් මතය හැවුවා. මෙලඟදී තමයි තුන් ආර දෙවෙනි මතය හැවුවේ මේ ඔය මේ තමයි කැමැත්ත කියන එක. නමුත් දැන් ඔය තුනම අපි ඇහුවට දැන් සරත්ලටයි අපිටයි දෙකලටම මේක තේරුණා. නෑ අර මේ මත තුනෙන් මේ අර දෙකනම් මම හිතන්නේ හරියන්නේ නෑ. මේ මේක මේ තුබ්බේසන සිවි ධම්මේසු කියන භාවයක් නෙමෙයි. මේ අතන තියෙන්නේ මේ මේ අර අන්තිම කියපු එක නම් ඒකට ගැලපෙනවා කියලා අපිට අනුමාන වශයෙන් විශ්වාසයක් ආවා. එතකොට ඒ කියන්නේ අර කියන්නේ දැන් අදහනවා කියන නිගම කතාවද කියන්නේ අදහනවා කියන්නේ කියන්නේ අපිට විශ්වාසයක් තියෙනවා. හද විශ්වාසයක් තියෙනවා මේක නම් මේක වෙන්න පුළුවන්. ඒ අර එතකොට අර අපි අර ඒක චක්කු සූත්‍රයේ කියවලා ඒ අදහයිද ශ්‍රද්ධාව කරනකොට මිදෙයිද කියන එක අපි අදහස් වර දැක්වේ එහෙ විදියට. ඊට පස්සේ අර මොකද්ද ධම්මංසාරය වෙනකොට ඊට පස්සේ ප්‍රඥාව කරනකොට ප්‍රමාණ වශයෙන් අවබෝධයට පැමිණෙද්ද. ඉතින් දැන් අපි දැන් අර මේක මෙහෙම තමයි කියලා දැනගත්තන් පස්සේ විශ්වාස කරන් පස්සේ දැන් ඉතින් අපි ඔය ආනන්ද සූත්‍රය, මදුකින්දික සූත්‍රය, ඔය හැම සූත්‍ර ඔක්කොම අහනකොට ගලපලා අපිට මේ අර කොන්සෙප්ට් එක අපි ඇදහිම වෙනවා. ඒ පොලිෂ් වෙනකොට තාම අපි දකින්නේ නැහැ. නමුත් අපේ ප්‍රඥාව කියන එක ටිකක් දැන් ඇක්ටිවේගෙන එනවා. එතන තමයි අපි කියේ ධම්මානුසාරී කිය. තේරුම් ගන්න.
I think ශ්‍රද්ධාවෙන් අදහපු එක හරි කියලා අර ප්‍රත්‍යක්ෂ වෙනකොට ඒක ධර්මයේ දැකීමක් වෙනවනේ. ඒකට ධම්මානුසාරී වෙනවා. ඉතින් එහෙම වුණත් ඉතින් ඒක නුවණින් හැවීමක් එක්ක යන්න වෙනවා. දැන් ඔක හැමෝම දැන් මේ කාගෙන් බණ ඇහුවත් ඒක එක ක්‍රමවල වඩන අය ඒගොල්ලෝ හිතන්නේ හිතන්න නෙමෙයි ඒගොල්ලන්ට ඒක ගැන ශ්‍රද්ධාවක් තියෙනවා. නේද? ගොල්ලෝ මේ කියන එක ගැන ශ්‍රද්ධාවක් තියෙනා වගේ තව කෙනෙක් තව එකක් වඩනකොට ඒක ගැන ශ්‍රද්ධාවක් තියෙනවා. මොකද ශ්‍රද්ධාව නැත්නම් ඒක වඩන්න බෑ. ප්‍රගුණ කරන්න බෑ. එහෙම එකකුත් තියෙනව නේද?
ඕ එහෙම තමයි රවි. ඕ
එතන තමයි අර ඊට කලින් තියෙන ආහාරය කියන එක දැන් ශ්‍රද්ධාවට ආහාරේ සද්ධර්ම ශ්‍රවණය වෙන්නේ ඒකට ආහාරය කල්යාණ මිත්‍ර ශ්‍රේවණි නැත්නම් සත්පුරුෂ ආශ්‍රය කියලා තියෙනවා. මම ඉස්සෙල්ලා කියපු සූත්‍රේ තියෙනවා. දැන් ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒක හරියට එතනින් වැරදුනොත් එහෙම අපිට ශ්‍රද්ධාව එන්නේ වැරදි මාර්ගයකට. එතකොට ශ්‍රද්ධානුසාරී කියන්න පුළුවන්ද? ඒකේ බුදුදහමේ විදිහට ශ්‍රද්ධානුසාරී වෙන්න බෑ. මොකද එතකොට මේ මාර්ගඵල ලැබෙන්න විදිහක් නැහැ නේ. ශ්‍රද්ධානුසාරී වෙන්නත් බෑ, ධම්මානුසාරී වෙන්නත් බෑ. හැබැයි අපිට පේනවා ශ්‍රද්ධාව තියෙනවා වගේ. ඒක තමයි අපේන තමයි දැන් ආයේ හොයන්න වෙන්නේ. පරිස්සම් වෙන්න ඕන තැන.
දැන්
මේ ඇහුනේ සද්ධර්මේද කියන එක නේද?
ඔනේ මට ඔතන දැන් මෙතන අර දැන් රවි කියනකොට අවිජ්ජා සූත්‍රයේ අර පියවරවල් ටික ඔතන එකතරක් තියෙනවනේ. එතන නුවණින් මෙනෙහි කිරීමක් කරනවා කියලා. ඔය නුවණින් මෙනෙහි කිරීමට තමයි අපි මේ යෝනිසෝ මනසිකාරය කියලා හුඟක් කාලේ අවුරුදු ගාණක් තිස්සේ මොනවා හරි කරේ. දැන් ඔය ඔතන හරියටම තේරුම් ගන්න වෙනවා යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද කියලා. නැත්තම් නුවණින් මෙනෙහි කරන්නේ මොකද්ද කියලා. අන්න ඔතන නම් හරියටම තේරුම් ගන්න ඕන තැනක් වාගේ තමයි මේ මටත් තේරුණේ. අපි ඒත් කතාත් කරා පොඩ්ඩක්. ඔතන යෝනිසෝ මනසිකාරය කියන එක හරියටම තේරුම් ගන්න වෙනවා. තේරුවන් සර්මයි.
රවි මං හිතන්නේ මම රවි එක්කදපු මේ ටෝක් එකක් මේ ඉතරේ දැහැව්වා. ඒකේ එතන තමයි මට ඇත්තටම හරියටම තේරුණා යෝනිසෝ මනසිකාරය කිව්වහම යෝ කියන්නේ ඉපදීම. ඒ ඉප යෝනි කියන එක ඒ කියන්නේ ඉපදීම ගැන මනසිකාරය හැමතිස්සෙම මේ හැම දෙයක්ම ඉපදෙන්නේ කොහොමද කියන එක ගැන මානසිකාරය කියලා එහෙම මර නැගුවා කියලා මම ඇහුණා. එතකොට මට ඒකෙන් හරිය සතුටක් ඇති වුණා. අනේ මේක හොඳටම ගැලපෙනවා නේද කියලා. ඉතින් මේක ගැන අපි ටිකක් කතා කරු හොඳයි කියලා
හිතුණා. ඔව් යෝනි සෝ මානසිකාර. යෝනි කියන්නේ උපදින එකට උත්පත්ති ස්ථානය කියන අදහසින්. එතකොට සෝ කියන්නේ හරින විදිහට උපදින විදිහ ඇත්ත ඇතියට කියන එක තමයි සෝ කියන්නේ. එතකොට ඒ විදිහට මානසිකරණය කරන්න තියෙනවා. එතකොට මේක තමයි අර තව විදිහකට සමුදය දකින්න කියන්නේ. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ කියනවනේ. එතකොට මේක ඉපදුනේ කොහොමද කියලා හරියටම හොයාගන්න ඕන. ඒ හරියටම කියන්නේ ඒකේ දෙවිදිහක් තියෙනවානේ. ලෝකෙට අයිති පැත්තකුත් තියෙනවා, ඊළඟට ලෝකෙන් එතෙර වෙන පැත්තකුත් තියෙනවා ඒ සමුදේ හැවීම තුල. අපි ගොඩාක් වෙලාවට පටන් ගන්නේ ලෝකෙට අයිති පැත්තෙන් සමුදේ හොයලා. රූපයක් තිබුණත් ඕක කඩාගෙන ගිහින් අන්තිමට සතර මහා ධාතුව කියන තැනට යනවා සමුදේට. වැඩි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඒ ලෝකයයි ලෝක සමුදේයයි එළියෙන් හොයලා හරියන්නේ නැහැ, Taman තුලින් බලන්න කියලා. එතකොට තමයි ආයතන පැත්තෙන් හොයන්නේ. ඒක ආයතන පැත්තෙන් හොයනකොට සමුදය පේනවා. එතකොට රූපයයි සමුදයයි දෙකම සමුදේ වෙන්නේ ආයතන මුලාව අවිද්‍යාව. අවිද්‍යාව නිසායි මේ හිතෙන් හදපු එක එළියෙන් අනෝලා තියෙන්නේ. එළිය තියනවා කියලා බාර අරන් තියෙන්නේ. නැත්තම් උපාදාන කරලා තියෙන්නේ. බාහිර දෙයක් කරලා උපාදාන කරලා එහෙම නැත්නම් නිත්‍ය සංඥාවෙන් අරගෙන. ඒකට අන්න එතනින් සමුදේ දැක්කොත් පේනවා අවිද්‍යාව තමයි සමුදේ. අවිද්‍යාව නිසායි හටගත්තේ. ඒකට අන්න ඒක දකින්න එක තමයි යෝනිසෝ මනසිකාරය වෙන්නේ. මේක ඉපදුනේ කොහොමද කියලා හරියටම දකින උත්පත්ති ස්ථානයේ දකින යෝනිසෝ මනසිකාරය. තොටේ යෝනිසෝ මනසිකාරේ නිකං කරන්න බෑ ධර්මය ඇහිලා නැත්තම්. මේ එතකොට පේනවා සද්ධර්ම ශ්‍රවණය තියෙන්න ඕන. දැන් මේ ඉපදුන හැටි අපිට හිතා ගන්න පුළුවන් එකක් නෙමෙයි මේ ආයතන මූලාවකින් අවිද්‍යාවෙන් ඉපදුවා කියන එක. ඒක බුදු කෙනෙක්ම පැහැදිලි කරපු බුද්ධ දේශනාවක්ම වෙන්න ඕන. ඒක අහගන්න ඉතින් සත්පුරුෂ සේවනය තියෙන්න ඕන. ධර්මය අහගන්න සත්පුරුෂ ආශ්‍රය ඕනනේ. තරන්න ඔය විදිහට ඉතින් සද්ධර්ම ශ්‍රවණය කළොත් තමයි යෝනිසෝ මනසිකාරය කරන්න පුළුවන්. ඉතින් අපට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ සද්ධර්මය කියලා හිතන එක එක එක්කිනාට මේ වෙනස් වෙලා තියෙනවා. එතන වැරදුනත් එහෙනම් එතනින් එහාට ඔක්කොම වැරදි. මොකක්ද මේ සද්ධර්මය කියන එක? එහෙනම් තමයි එතන පරිස්සම් වෙන්න ඕන. මොකද ඒක මතනේ ඊළඟට ශ්‍රද්ධාව තියෙන්නේ. දැන් ගොඩක් අයට වෙන්නේ මේක ශ්‍රද්ධාව යන්නේ ගුරුවරයාට මිසක් බුදුරජාණන් වහන්සේට නෙමෙයි, ධහමට නෙමෙයි. කියා දීපු කෙනාට ශ්‍රද්ධාව යනවනම් ඒක එතන අඩුවක් තියෙනවා. කියා දෙන කෙනාට ගරු කරන එක වෙනම එකක්. අපි සහම තමයි ගුරු තනතුරට ගන්න ඕන. එතන තමයි මම පෙන්නන්නේ දහමට ගලපලම බලන්න කියලා. දහම කියනකොට අපිට තියෙනවා පටිච්ච සමුප්පාදේ, චතුරාර්ය සත්‍ය, අරිය ශ්‍රාංගික මාර්ගය. නේද? ඔය කියන ඒවාට ගැලපෙනවද මේක? ඒක ඉතින් මේ තමන්ගේ ප්‍රඥාවත් එක්ක තමයි කරන්නේ. එතකොට දහමට ගැලපෙන්නේ නැත්නම් ඒක අතාරින්න ඕන. අතාරින්න හරි ඒක තව ඒක තේරුම් ගත්තද කියන එක තව තව ප්‍රශ්න කර කර හොයන්න වෙනවා. මොනවක කරන්න ඇති කමින් තමයි මේ ශ්‍රද්ධානුසාරී වෙන්න බැරි. ශ්‍රද්ධානුසාරී කියාගත්තට මට ශ්‍රද්ධාවක් තියෙනවා කිව්වට ඇත්තටම දහම නිසාද ශ්‍රද්ධාව ඇවිල්ලා තියෙන්නේ. මොකද දැන් අපිට අද කාලේ තියෙන ප්‍රශ්නේ එක එක ජාතියේ විදිහට දහම අහන්න ලැබෙන හින්දා දැන් කොයිකද සද්ධර්ම? එතකොට කවුද එතකොට කල්යාණ මිත්‍රයා නැත්නම් සත්පුරුෂ යවෙන්නේ? එතන මේ සද්ධර්මය නුනොත් එයා සත්පුරුෂය වෙන්නේ නැහැ, කල්යාණ මිත්‍රයා වෙන්නේ නැහැ. සද්ධර්මයේ විදිහට වෙන එකක් කියලා දුන්නොත් එහෙනම් එතකොට අපිට සද්ධර්මය හෙන්නෙත් නැහැ. සද්ධර්මය හම් නැත්තම් එක පැත්තකින් ඒ වනිසම මනසේ කරා කරන්න බෑ, අනිත් පැත්තෙන් සද්ධානුසාරී වෙන්න බෑ. නෑ, එතන තමයි නුවණින් හොයන්න ඕන තැන කියලා මං කියන්නේ. නේද?
එහෙම තමයි රවි. එතකොට දැන් අපි ඊයේ කතා කරේ දැන් අපි මොකක් හරි අපි විශ්වාස කරගෙන ඉන්න දෙයක් අපි ඊයේ ගොඩක් කතා කරා. අපි දෙගොල්ලන්ගේම ගමන පිටට වගේ ගිය නිසා අපි දැන් මේ කාලේ ඉන්නකොට කොහොමද මෙහෙම කියලා. ඒකකොට දැන් අන්තිමට බලන්න ඕනේ එකක් තමයි මේ ඉගෙන ගන්න දේ දහමට ගැලපෙනවද අපිට තේරෙන විදිහට. අනිත් එක ඒ ඉගෙන ගන්න අපේ ගන්න දැනුම නිසා අපි තුන ඇති වෙන වෙනසවල් මොනවද? ඒ වෙනස්වල් මේ මාර්ගය වගේ වැඩෙන විදියකටද හිමු කියලා බලන්න ඕනේ. එතකොට ඊට පස්සේ එහෙම බලලා අපි කතා කරලා ටිකක් ඔය සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියලා අපිට කරාම ඒක කතා කරා. කතා කරලා එතකොට දැන් අපි ඊට පස්සේ කතා කරා අර ආනන්ද සූත්‍රයත් අරගෙන. එතකොට දැන් අපි දැන් ඔය දැන් ඔය අර විදියට වෙනස් වෙනවා මේ උත්පාදිත භංග ඔහොම බල කරලා හිතුවත් හරි එළියෙන් බාහිරෙන් මේ අයිතිය අස්වානාත්මය බලන්න හැදුවොත් මේ මෙතන මේ මම මාව පනවගත්ත එක මේ කූර්ණ දෙක ගහපු එක මෙහෙම එළිය රූපය මෙතන මම ඔය දෙක කැඩෙනවද නැද්ද තුනී වෙනවද නැද්ද කියලා අපි හිතුවා. ඒක හිතුවාම අපේ තේරුණා. එතකොට අර මේ විදිහට බැලුවාම තමයි මේ මම කියලා කනව ගන්න එක ටිකක් ඒක තේරෙන්නේ. කියන්නේ ඇත්තටම අපි අර මේ නමන්නේ තියෙන්නේ අර මාමන්නේ වගේ පසත්තයකට අපිපත් වෙන්න පුළුවන් මේ විදිහට ගියොත් තමයි නේද කියලා ඒ කියන්නේ අපි සාකච්ඡා කරා. මොකද ඒ කියන්නේ අපිම අපෙන් ප්‍රශ්න කරගත්ත අපි මේ හරි මාර්ගයේ ඉන්නේ අර මේ වගේ සාකච්ඡාවක් තමයි අපි හිමි ගියේ ඉතින්. ඒකකොට අපි අපිට හරි විශ්වාසිකතාව ශක්තියකතාව ඉතින් ඒක තමයි එහෙම කළා අපි ඉතින් නිගමනය කළා අපි ඉතින් දැන් ධර්මානුකාරියක් දැන් මාර්ගයට වැඩිලා ඉන්නේ ඕ කියලා තමයි ඉතින් අපි ඕක බොහොම අපි ඉතින් මේ ඊ කතාව නිවා කරේ ඉතින් එහෙම තමයි අපි අපිට හිතුනේ.
අහෝ එතන සතුටු වුණත් නැතත් ඒක වෙනම කතාවක්. දැන් මේකේ සතුටක් දැනෙනවා. ඉතින් මාර්ගේ ඉන්නවා කියලා හිතුණොත් සතුටක් දැනෙනවා, නැහැ කියලා හිතුණොත් දුකකුත් දැනෙනවා. දැන් ඊයේ මට කෙනෙක් හම්බ වුණා. ඉතින් එයා ගොඩාක් භාවනා කරලා 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 මට ඉතින් අත්දැකීම් ටික කියාගෙන කියාගෙන ගියා. මෙහෙමයි මෙහෙමයි මෙයා කරලා මෙහෙම වුණා මෙහෙම වුණා කියාගෙන ඇවිල්ලා ඉතින් ওই ටික ඔක්කොම අහගෙන ඉඳලා මං ඉතින් එයාට පෙන්නවා මේ එයාගේ වචනවලින්ම තාම මේ මෙතන සක්කාය දිට්ඨිය තියෙනව නේද කියලා. දහම පැත්තෙන් මං හිතන්නේ එයාට ඒක තේරුණා. ඊට පස්සේ ඉතින් ඔක මේ කෙනාට පුළුවන් විදිහට මම විස්තර කළා මෙයාට තේරුම් යන විදිහට. පස්සේ ඉතින් මේ ඊට සමහර විට පැයකට විතර පස්සේ ඉතින් මම දැක්කා මෙයා මේ පැත්තකට වෙලා අඬනවා වගේ. මටයි ඉතුරා ඉතින් මේක මේ හොඳ දෙයක් කියලා. යා සතුටු වුණාට වඩා අඬන එක. හිතනවා බැයි කියලා.
එයාද හිතන්නේ නැති යා මේ මෙච්චර කල් කරලා තින්නේ අමුලා හදන්න කියලා.
එහෙම නේද? ඒක තමයි මටත් හිතුනේ.
අනිත් පැත්ත හිතන්නත් පුළුවන් නේද? එයාට යම්කිසි අවබෝධයක් ආව නම් මම මේ වැඩේ වැරදි කියලා ඒකත් ලොකු අවබෝධයක් නේ. එතකොට එතනින් ඉඳලා සමහරට සතුටට වෙන්නත් පුළුවන්. තේරුසර නෑ.
කොහොම හරි මේ මෙතන අඩුවක් තියෙනවා කියන එක දැක්කා කියන එක තමයි මට හිතුනේ. යට තේරුම් ගියා. ඉතින් ඒක මෙච්චර කල් මේ මගපල ලබාගෙන හිටියා කියලා ලොකු මුලාවකනේ හිටී කියලා එකතකින් දැන් එකපාරට ඔක දරා ගන්නත් බෑනේ. මේ ඒ හින්දා මේ ඉතින් මම මේක මේවා නෙවෙයි කියලා කිව්වහම දුක හිතෙන්නත් ඇති ඉතින්. හැබැයි ඒ දුක හිතීම හොඳයි. මොකද එයා ඔතෙන්දී ඇඳුවට ඊට පස්සේ මේ මාර්ගේ හොයනවා ඊළඟට. දැන් ඕක අනිත් පැත්තෙන් ඉතින් මට සතුටු කරලා යවන්න තිබුණා. හරි හරි හම්පයි මේ අරකයි මේකයි කියලා. එතකොට ඒ සතුටු වීම නෙවෙයි උතන එන්නේ. ඉතින් මේ දැන් මං කියන්නේ තමන් නොදන්න බව දැනගන්න එක ප්‍රඥාවක් කියලා. ඉතින් ඒ ප්‍රඥාව වටිනවා මුලා වෙලා මං හරි මං අවබෝධ කළා කියලා ඉන්නවට වඩා. ඒක ප්‍රඥාව වැඩිමක් වෙනවා. ඒතර ඒ ක්ෂණේ එන සතුටද දුකද කියන එකට වඩා මේක ඉස්සරහට තමන්ට මාර්ගය වඩන්න උදව්වක් වෙනවද නැද්ද කියන තැනින් තමයි ඉතින් අපි බලන්න ඕනේ. මේ මට දැන් ඔයගොල්ලෝ බලපු පැත්ත හොඳයි. ඉතින් අපි බලලා තියෙන්නේ මේ දහමට ගලපලානේ බලලා තියෙන්නේ අනිත් සූත්‍ර වලට ගලපලා. ඥානන්ද සූත්‍රයට ගලපලා. ඒ එහෙම තමයි හොයන්න තියෙන්නේ. රූපං උපාදායස් නීති හෝති නෝ අනුපාදාය. අය උපෙත්ෙන් තමයි මං පෙන්වෙච්ච ඉතින්. දැන් මේක භාවනා කරනකොට මොනවද වෙනුනත් දැන් එළියට ආවට පස්සේ රූප තියෙනවා නම් ඉතින් මේ මම ඉන්නවද නැද්ද කියන තැන. ඒක එක පැත්තක්. ඊට දැන් මේ දහමට ගැලපෙන්නේ දැන් මේක සමාධියක ඉදදී දැනෙන දෙයක්ද කියන එකක් නෙමෙයි ජීවිතේ. ජීවිත කාලය තුල දැන් අපි ඇහැරලා ඉන්නකොට සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට මේ රූපය ඇසුරු වෙනවා නම් අපි ඔක සිහියෙන් නුවණින් පෙන්නකොට ඒත් එහෙමම නම් ඉතින් සක්කාය දිට්ඨිය එහෙමම තියෙනවනේ. හැබැයි නුවණින් පෙන්වීම තුළ දහමට අනුව පෙන්වීම තුළ පේනවා නම් මේක අවිද්‍යාව තියෙන හින්දා මෙහෙම වුණාට අවිද්‍යාව නැත්තම් මෙහෙම වෙන්නේ නැහැ නේ කියලා. එතකොට මේ දහමට ගැළපීලා පේනවා මේ ඒක තමයි මම දකින්නේ ඔය සත්‍ය ඥානයේ විදිහට. ඒ කියන්නේ දුක්ඛේ ඥානනුත් තියෙනවා, නිරෝධේ ඥානෙත් තියෙනවා. අපි තාම දුකේ හිටියට අවිද්‍යාව දුරු වුණත් එහෙම වෙන්නේ නැහැ කියන නුවණ තියෙනවා. ඒක තමයි රූපං උපාදායස්මීති හොති නොඅනුපාදාය කියන තැනින් ගන්න තියෙන්නේ. නේද? ඒ වගේ දෙයක්ද දන්නේ නැහැ කතා කරේ.
එහෙම තමයි රවි. මේ විදිහටම තමයි අපි කතා කරේ. ඇත්තටම මේකයි අර මම හරිනේ වසන්ත පටන් ගන්නකොට කිව්වා අපි ඔයාලා ගොඩක් ඉඳුණා කියලා. ඒකම තමයි ඉතින් මේ ඒ කියන්නේ අපි ඔක්කොම එකට ගැලපුවා ඉතින් මේ මදිපින්දිකේ සූත්‍රය, ආනන්ද සූත්‍රය, එතකොට මේ විනෝකම සූත්‍රය, එතකොට ඒ දාපේම තමයි මොනපරියාය සූත්‍රය ඔය ඇත්තට මටත් ඕවත් දැන් ටිකක් මං ටිකක් මට මගහැරලා තියෙනවා. දැන් දැන් මම ආයෙ පොඩි කාලේ ඔක්කොම ඔයාගේ පොත් කියුවා අර අනිත් එකම අපි හැව්වා. මම හැව්වා ජාවා මං එදා සහභාගි වුණේ දැන් about 2 weeks back අර සන්දේකක මේ වගේ සාකච්ඡාවක් කරනවාම අර සායනපස්සනාව කරනකොට කොහොමද අර මේ හරි දැන් හරියට වචනේ මේ අර අනාගතයේ කියන්නේ අර මෙතන වර්තමානයේ සුලංගල්ල දිහා බලාගෙන ඒක ඇතුළත හැටියට මේවා කරලා අනාගතයේදී තමයි සිතිවෙන්නේ කියලා හරි ලස්සනට මේ ආනාපාන සති සූත්‍රයේ මේ විස්තර කරපු එක හිම ඉතින් ඒවා අපි ඔක්කොම ඊ කතා කරා ඇත්තටම. ඒ කියන්නේ හරි ඒකවල තමයි අපි මේ නිකම් මේ බොරුවට වගේ නිකම් අපි දන්නවා කියලා නෙමෙයි අපි ඔක්කොම ඊ කතා කරා. එහෙම තමයි ඉතින් අපි හිතන්නේ ඇත්තම මේ තවත් තමයි ගෙනාව මේ සත්‍ය කියන එක. ඒකත් අපි අපි ඔක්කොම දීලා දැන් මේක දිහා බැලුවහම ඉස්සෙල්ලාම මටත් තේරෙන්නේ නැහැ. මට ඉස්සෙල්ලාම හිතුණා නෑ මේ ට්‍රාන්ස්ලේෂන් එකේ මොකක්ද වැරද්දක් නැති වෝටර් ගණන් ගන්න දෙයක් නෑ හිමු කියලා හිතලා ඊළඟට ටිකක් පියාගෙන ගියනකොට තමයි අපි මෙන්න කතා කරලා අර විදිහට හිතුවේ. ඉතින් කොහොම හරි ඉතින් අපිට බොහොම මේ කපිටක් දැනුණා. ඒ වගේම ආවේ අපි කතා කරා ඒ එහෙම කතා කරනකොට මේ ඔය සීන දකින්න එකයි මේ දැන් මේ ලෝක ජීවත් වෙන එකයි ඒ දෙක අතර වෙනස. දැන් අපි මෙන්න මෙහෙම එකක් හිතුවා ඒක අපිට හරිද කියලා අහන්න කියන්නේ ඉතල මම කියන්නේ අපි හිතුව එක අපි හිතුවේ දැන් හීනයක් දකින්නකොට එතන අපි ඔබ හිතුව ඔයගෙන අහන්න ඕනේ කියලා. අපි හිතුවේ එතන ඇති වෙන්නේ මන ධම්ම මනෝ විඥාන විතරයි. එතකොට ඒ කියන්නේ අපිට ආයතන වැඩ කරන්නේ අනිත් ආයතන වැඩ කරන්නේ නැති නිසා ඒවෙන් දැකලා ඒවෙන් තමයි ඔය මොකක් හරි හීනේ විඳින දේක් විඳින්නේ. නමුත් අපි නැගිට්ටාම අපි නැගිට ගමන් ටිකක් හරි කලබලයි අප්සෙට් වගේ නිකන් දැන් ඔකයි ඒ දැකු හීනේ වන්ව ඊට පස්සේ ශබ්දාව දැනෙන්න ගම ආමුනි නෑ මේ හීනයන්නේ කියලා ඉරස අපිට සතුටක් ඇති වෙලා අපි ඉතින් අර ඒක ගැන දුක් වෙන මොකුත් නෑ ඉතින් නිදන. නමුත් හැබැයි ලෝකේ අපිට අපේ ආයතන වැඩ කරලා ඊට පස්සේ අනිවාර්යයෙන්ම මනදම මනෝ විඥාන එකතු වෙනවා. එක වෙලානේ අන්තිමට අපි ප්‍රපඤ්ඤයක් හදලා එළියේ තියලා නෑ යමක් හදලා එළියේ තියලා ඒක ඊට පස්සේ ප්‍රපඤ්ඤයක් බවට පත් කරන්නේ. එතකොට අපි හිතුවේ දැන් මෙතන දැන් මේ කියන්නේ දහමෙත් මේ අපි ඉන්නේම මේ දීනක කියලා අපි ඒක අපිට දැනුණාම මේ සත්‍ය මේ අනිත්‍ය විදිහට අවබෝධ කරගහම අපි ආර එළියේ තියලා ඒක ප්‍රපඤ්ඤයක් නොවන තත්ත්වයටපත් වෙයි. එන්න එහෙම එකක් තමයි
ප්‍රපඤ්ඤ. ප්‍රපඤ්ඤ වචනය ච
ප්‍රපඤ්ඤ හරි ප්‍රපඤ්ඤය බවට පත් කරන එක කරන්නේ නැති වෙයි කියන එක වගේ දැන් අපිට මේකත් මේ හීනයක් බව හොඳට පැහැදිලි වෙයි කියලා තමයි අපිට හිතුනේ. ඒතර ඒක අපි හිතපු විදිය හරිද කියලා පැහැදිලි කරන්න තවමර අපි ඉගෙනගන්න.
ඕ අර කලින් ඒ වගේ ආනාපාන සති සූත්‍රේ සාකච්ඡා අහන්න ඇත්තේ. ඒ කියනකොට මට මේ අපේ ලංකාවේ ඉන්න අයට මේ ඊයේ මගේ පොය වැඩසටහන ආයේ රිපීට් ගිහින් තියෙනවා. උදේ 9:00 විතර කාට හරි පියෝ ටීවී තියෙනවා නම් මේ බලන්න පුළුවන්. ඒකේ නම දාලා නැහැ වෙන ප්‍රෝග්‍රෑම් එකක මැද්දේ. උදේ 9:10 වගේ වෙලාවේ මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් හොඳයි ආයේ අහනවා නම් ඒකේ ඔඩියෝ එක නම් අපි දාලා තිබුණා මං හිතන්නේ. වෙබ්සයිට් එකේ එකත් ආනාපාන සතියමයි කතා කළේ. එතකොට අර කියපු එක හරි. ඉතින් හීනයක් මේක එකක් තියනවා. දැන් ඔක ධර්මයේදී හීන ගැන කතා වෙන්නේ ඔය මේ ආයතන ගැන සඳහනක් නැහැ. ඒක අර විනය පිටකේ තමයි එන්නේ. ඉතින් හීනෙන් කරන ඒවා කර්ම විදිහට ආපත්‍ති විදිහට ගන්නෙ නැහැ කියන එකක් තියෙනවා. එච්චරයි නම් දැන් විදිහට හීන ගැන කතා කරලා තියෙන්නේ. ඒ වාට අපිට දැන් මේක මේ විදර්ශනේ කරද්දී තේ නුවණක් එනවා මේ හීනයක්. දැන් මේ අපි ඇස් අරගෙනත් මේ හීනයක් නේද දකින්නේ කියලා. ඒ කියන්නේ තව විදිහකට කිව්වොත් හිතෙන් හදපු දේ නේද හිත දැනගෙන තියෙන්නේ. මන ධම්ම මනෝ විඥාන. දැන් අපි හීනේ බලනවා හීනයක් බව නොදැන. ඒ කියන්නේ තව විදිහකට තාම අවදි වෙලා නැහැ. ඒකයි කියන්නේ මෝහාන්ධකාරී ඉන්නකන් හීන බලනවා. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ප්‍රඥායස අවදි කරගන්න කියලා. තත් අවදි වෙන්න පුළුවන් ප්‍රඥාවෙන්. අතට අපි හීනයක් බලබලා ඉඳලා මෙච්චර වෙලා දැක්කේ හීනයක් කියලා දැනගන්නේ ඇහැරුණාට පස්සේනේ. නිදාගෙන ඉද්දි නින්දේ ඉද්දි දන්නේ නැහැනේ මේ හීනයක් බලන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් අපේ මේ ලෝකෙට අයිතිපත්යෙන් හොයාගෙන තියෙන මේ හීන පේන්නේ තද නින්දේ නෙවෙයි. වාගෙට හැරිලත් නෙමේ මේ දෙක අතර මත්තනේ නින්දකදී කියන්නේ හිත වැඩ කරන ස්වභාවය. එතකොට ඒකේ ඔවා කිව්වා වගේ ඒ වෙලාවේ හැබැයි අනිත් ආයතන වලින් අරමුණු ගන්න බෑ. එතකොට මන විතරනේ වැඩ කරන්න තියෙන්නේ. එතකොට මනස වැඩ කරනකොට මන ධර්ම මනෝ විඥාන මනසෙන් හදන දේ මනස දැනගන්නවා කියන මට්ටම විතරයි ගන්න තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි හීනේ ඉද්දි අපි දන්නවද හීනයක් කියලා? අපි හිතන්නේ ඇත්තටම මේ ලෝකේ ජීවත් වෙනවා කියලා. ඒ ඔය දෙම නෙමෙයිද අපි දැන් අස්සරගෙන කරන්නේ? කණෙන් ශබ්ද අහන ගමන් කරන්නේ. ඔකට මං අර චිත්‍රපටි බලනවා කියලා වේදාවෙනි පොතේ එහෙම පිටරවටක් දාලා තියෙනවා. දැන් ආයතන හයෙන් අපිට චිත්‍රපටියක් හදලා දෙන එකනේ කරන්නේ. ප්‍රොජෙක්ට් කරනවා මොනවා හරි සංඥා ටික. සැහෙන් රූප සංඥා, කනෙන් ශබ්ද සංඥා, නාසයෙන් ගහන සංඥා, ඒ විදිහට සංඥා හයක් ප්‍රොජෙක්ට් කරන එක තමයි ආයතන හයෙන් කරන්නේ. ඒතර ඒක අපි ස්ක්‍රීන් එකකට ප්‍රොජෙක්ට් කරනවා කියලා හිතුවොත් ෆිල්ම් හෝල් එකේ ස්ක්‍රීන් එකට මේවයින් ප්‍රොජෙක්ට් කරනවා. අපි ඔය හෝල් එක ඇතුලේ වාඩි වෙලා ඉඳන් ওই චිත්‍රපටිය බලනවා. ස්ක්‍රීන් එක දිහා බලලා ඉන්නවා. ඒක එක වෙලාවට එක එක ආයතනෙන් ප්‍රොජෙක්ට් කරන්නේ. එතකොට ඒක බලාගෙන හිතන සේරම ඊට පස්සේ මන ධර්ම මනෝ විඥානනේ. අපිට හෝල් එකෙන් එළියටක් පේන්නේ නැහැ. ස්ක්‍රීන් එකේ වැටෙන ටික විතරයි අපි බලබලා ඉන්නේ. ඒක ගැන හිතනවා කියන තැන සිහිය නුවණ පිට නැහැ. අපි විශ්වාස කරන්නේ එළියේ ලෝක එක්කේ අපි ජීවත් වෙනවා. තියෙන දේවල් එක්ක අපි ජීවත් වෙනවා කියන මට්ටමෙන් තමයි අපි දැන් ආයතන ටික පරිහරණය කරන්නේ. එහෙනම් දැන් ආයතන පිරිසිදු දැක්කොත් තේරෙනවා ආයතන හයටම දෙන්න පුළුවන්. අපි මනස අතහැරලා ගත්තොත් මේ ආයතන පහට ඇහ කන නාසය දිව ශරීරයට දෙන්න පුළුවන් සංඥා පහක් විතරයි. සංඥා කියන්නේ එළියේ තියෙන ඒවා නෙමෙයි. ඒ වගේ කියනවා. එළියේ තියෙනවා වගේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ මිරිඟු කියලා කියන්නේ. තියෙනවා වගේ පෙන්නන එකට කියනවා මිරිඟු ස්වභාවය කියලා. ඒ වතුර තියෙනවා වගේ පෙන්නන එකටනේ අපි මිරිඟුව කියන්නේ. ඇත්ත තත්ත්වය වතුර තියෙනවා නේද? ඒ වගේ පෙන්නුම් කරනවා. ඒකට මේ ආයතන හයෙන්ම කරන්නේ තියෙනවා වගේ පෙන්නුම් කරනවා. අපි ජීවත් වෙන්නේ ඒක තියෙනවාමයි. ඒ කියන්නේ ඒක තමයි ඇත්ත. ඔය එළියේ තියෙන ඒවා තමයි මේ දැනගන්නේ කියන මට්ටමෙන් තමයි අපි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ මේ ඇහැරලා ඉන්නකොට ජීවත් වෙන්නේ. හීනේ දකිනකොට නෙවෙයි. හීනේ දකිනකොට හීනේ බලද්දිත් මේ ඇත්ත ලෝකේ ඉන්නවයි කියලා. හීනේ බව නොදන්න තාක්කල්. හීනේ බව දැනගන්නේ ඇහැරුණාන් අවදි වුණ ගමන් තමයි දන්නේ ආ මෙච්චර වෙලා බලබලා හිතේ හීනයක්. හැබැයි අපි දන්නේ නැහැ ඒ හීනේ ඉඳලා තව හීනකට පණිනවයි කියලා. අපි අවදිව කියලා හිතාගෙන හිටියට අපි ආයි හීනයක් බලන්නේ ආයතන හයේ මුදාවෙන්. කියනවා මෝහන්දකාරී. එතකොට ඔය ආයතන හයක්ම වන ප්‍රඥායස ආවොත් අර කාමගුණ සූත්‍ර කියන්නේ සේ ආයතනේ වේදිකබ්බේ චක්කුංච නිරුජ්ජති රූප සංඥා නිරුජ්ජති. ඇහැ නිරුද්ධ රූප සංඥාව නිරුද්ධ ආයතනය දත යුතුයි. සේ ආයතනේ වේදි තබ්බි මේ ආයතනේ දත යුතුයි. ඇහැට අහු වෙන්නෙත් නැහැ රූප සංඥාවට අහු වෙන්නෙත් නැහැ ඒක නිරුද්ධ. අනේ ආයතනේ උපද්ද ගැනීම තමයි ප්‍රඥාව කියන්නේ. ඒක තමයි දැන් ඔන්න දවල් හීනෙන් අවදි වෙන එක. මේ අපි ඇහැරලා ඉඳන් දකින හීනෙන් ඒක බුදුහාමුදුරුවෝ වෙන්නන්නේ මෝහාන්ධකාරේ ඉඳන් බලන හීනෙනේ. ආයතන මුලාවේ ඉඳන් බලන හීනෙනේ. මේකෙන් අවදි වෙන්න පුළුවන් ඔය ප්‍රඥාව. ඒකට තමයි නිරෝධේ ඥාන දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං එච්චති සම්මාදිට්ඨිය වල තමයි සම්මාදිට්ඨියතර සම්මාදිට්ඨිය හරි දැක්ම එන්නේ. ඒක දැන් ඔය විදිහට ගත්තොත් මේ දකින්නේ හීනයක්. අපි මේ ඇත්ත කියලා හිතාගෙන දකින්නේ බොරුවක් හීනයක්. මිරිඟුව විදිහට නදන ඒකට අදාළ රූප එළිය තියෙනවා කියලා බාර අරන්නේ. ඒ රූප ඇසුරු කරනවා. මේ රූප ඇසුරු කරන හින්දානේ මම ඉන්නේ. ඒකට හීනේ බව දැක්කොත් එහෙම දැන් රූප ඇසුරු කරන්නේ නැහනේ. අපිට හීනේ බල බල ඉඳලා අවදි වුණාකම ඔය හිදක්කේ හීනයක් නේ කියලා සිහි වෙනකොටම අර ටික ඔක්කොම ඉවරයි. ඒක ඇත්ත කරන්න යන්නේ නැහැ එතකොට. තත් අපිට මේ ඇහෙන් දකිනකොටත් හිතන්න පුළුවන් නම් මේ දකින්නේ තීනයක්. ඇත්ත තත්ත්වය ඕක නෙවෙයි. ඇහෙන් දකිනවා කියලා කරලා තියෙන්නේ හිතෙන් හදපු ටික හිත දැනගෙන මන ධම්ම මනෝ විඥාන. ඇහැරන් දීලා තියෙන්නේ වර්ණ සංඥාවක්. සංඥා මිරිඟුවක් විතරයි දැర్శණය කරලා තියෙන්නේ. අර තිරේ වැටෙන ඡායාවක් විතරයි. එදියා බලාගෙන අපි කල්පනා කරන්න ගිහිල්ලා හදපු ලෝකයක් තමයි ඔය එළිය තියෙනවා කියලා මෝඩකමට පනවගෙන ඉන්නේ. ඒ වගේ තත්ත්වයක් පේනව නේද මේ ආයතන පිරිසිඳ දකිනකොට ආයතන වලට සිහිනවන පිහිටනකොට.
ඔව් තමයි රවි අපි ඒක තමයි අපිට අර ඊයේ තේරුනේ. ඒ මේකයි මං කිව්වේ ඒක අපිට කවදාවත් අපි මේ ප්ලෑන් කළා නෙමෙයි නිතන් නිතන් ඔය පිටි කතාවල් කතා කරගෙන යනකොට අර අපිට තේරෙන දැන් අර ඔය කියන කතාව මේ මොකද ඉස්සර සුදර්ශනාවගේ කියනවා අපි අහලා තියෙනවා මේ දැන් ඉන්නේ කී දිනේක තියෙන්නේ ඉතින් ඒක ඉස්සර තේරලා තිබුණ නැහැ අපි ඊයේ ඔබ කතා කරාම තමයි තේරුනේ දැන් අපි දිනයක් දකින්නවා කියලා දන්නේ නැති නිසා තමයි අපි දකින්න දේ අල්ලගන්න විඳින්න අසුර කරගන්න වාහි කරන්නේ ඒක දන්නේ හිමේ කියලා දන්නේ නැති නිසා දීනයක් මේ තේන්නේ මෙන්න මෙහෙම එකක් නෑ මේ අර අර අල්කම තමයි මේ මන ධම්ම මනෝ විඥාණයෙන්ම මේ හදපු මේ අපිම හදපු දෙයක් කියලා දැනගත්තාම අර දැන් අපි අර ඇත්තට මේ දැන් අපි දකින නියම හිණේ වගේ අපි මේ සාමාන්‍ය ජීවිතයේදී මොනව පස්සේ පන්නන්න නැති ඉඳින් කියලා වගේ මෙහෙම වගේ තමයි අපි තේරුම් ගත්තේ ඉන්නේ අපිට ඉස්සෙල්ලා ආයමත් අපි ওই සද්ධාන්තරී ධම්මාන්තරී ඒ කතාවට ආවම අපිට තේරුනේ දැන් මේ ඔක්කොම කතාවල් දහම අපිට දැන් අපි ඉන්න තේරලා තියෙන විදිහට මේ දහමට ගැළපෙනවා මේ ඔක්කොටම ගැළපෙනවා කියන්නේ අපි හරි සද්ධාවක ඉන්නේ අපි හරි ධම්මාන්තරීයේ ඉන්නේ කියන එක අර කියන්නේ ඒ විදිහට හරියට අපි සාකච්ඡා කරා ඉන්නේ
එතන වෙන් කරගන්නේ කොහමද ශ්‍රද්ධානුසාරීද ධම්මානුසාරීද කියලා
මට හිතෙන්නේ අපිට හිතනවානේ මෙහෙමයි අපි හිතුනේ දැන් ශ්‍රද්ධානුසාරී කියනකොට මට තාම මතකයි මේ අසන් අපි ඇත්තටම ඒක ඇවිල්ලා අපි එක කාලයක් සෑහෙන මේක හිතියා මේ මතවියා පොතේ ජෝතියන තැන මේ උපාදාය රූපය අරගෙන එන්නේ ඒකම ඒ වගේ තත්ත්වයක තමයි කොහොම හිතේ කොහොමරි මන්ද නැහැ මම නම් බොහොම තදින් හිතියයි මට තාම මතකයි ඒ වසන්ත ඔය මේ සාකච්ඡාවට සහභාගී වෙලා හැම මට කියනවා නෑ 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 ඉතින් අර තියාගන්න බෑ ඉතින් මම නෑ 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 ඔය මාරු කියන්නේ කොහොමම ඉතින් අපි ඔය ආදී කර කර එහෙම ඉන්නකොට කොහොමයි මට මම මේ මට තේරි මගේ තුලින් මං කියන්නේ මට යන්තම් දැන් මේක ටික වැටුණා වගේ වුණා වැටුණා වගේ වෙලා මම නිකන් ඡායාවක් වගේ තිබුණා එතකොට ඉඳපස්සේ ඒත් මම ඒක විශ්වාස කරෙත් නැහැ දැන් මම මතකයි මම අර ඔයාලගේ මොකක් හරි මේ පොත් කියුවේ ඉස්සෙල්ලා පස්සෙන් කොන මතක නැතුන් වෙන පොත් මොකක් හරි එකක් කියුවා නෑ නෑ ඒක නෙමෙයි ඉස්සෙල්ලා මම මොකක් හරි එකක් කියුවා මම මතක නෑ ඉස්සෙල්ලා මට හදා කිය පටලවා මේ මොකද්ද මේ කියන්නේ කියලා ඊට පස්සේ මම මතකයි මම අපි ඔයත් කතා කරා කතා කරලා ඊට පස්සේ මට දැන් මේක ටිකක් යන්තම් තේරුණා ටිකක් තේරුණන් පස්සේ මට හිතුණා මට හිතුණා දැන් මේ කියන කතාවේ මොකක් හරි එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් අරම පාට වීමෙන් කියලා බල බල හිතියාම කොහොම දැන් මේ සක්කාය දිට්ඨියක් ඔබ දුර වෙන්නේ නැහැ නේ. ඔහොම අර මේ මම කියන එක කියන්නේ මාන නෙමෙයි. දැන් මෙතන මෙහෙම මේ කොහොමද මේක නැති වෙන්නේ කියන එක අර කිසිම ප්‍රශ්නයක් තිබුණා. මෙතනින් මට යාන්තම් ඡාය මාත්‍රක් වගේ තිබුණා. එතනින් මම ඊට පස්සේ පටන් ගත්තා මේක තමයි හරි වෙන්න ඕනේ කියලා වගේ මට ශ්‍රද්ධාවක් ආවා. ඒ කියන්නේ ශ්‍රද්ධාවක් ආවා කියන්නේ නෙමෙයි බුද්ධ ධර්මයේ කියන්නේ මේක දෙන්නට නෙදෙන කියලා කියන මේක අර ඉතුරු අපි අහලා තියෙන ඒවට යොමු කරන්න පුළුවන් වගේ නේද කියලා ආවා. එතනින් පස්සේ තමයි මම ඊට පස්සේ මම හිතන්නේ කියේවේ මම මදු පින්දුක සූත්‍රය. ඒක ඔයාගේ එක තමයි. මදු පින්දුක සූත්‍රය ඉස්සෙල්ලාම කියේ. ඒකදී තමයි අර ඉන්නා සංගති පස්සෝ වහිනුම් කියලා අර කියන්නේ අර ප්‍රපඤ්ඤාවක් වගේ වෙනවා. අනාගතේ මම හිතේ මත නැහැ සාපාලි මේක ඉස්පාතින්නේ. ඒ අර මෙහෙම අපි ඔය අත කර ගන්නවා. ඔය ටික කොහොම මේක හරි. ඊට පස්සේ ඔහොමම ඊට පස්සේ මූලපරියාය සූත්‍රය මාමන්න ඊට පස්සේ ඔය දැන් මේ ළඟදී ආවා. ඔව් මේවා අහගෙන යනකොට දැන් මේක දැන් අපිට මට දැන් තේරෙනවා දැන්. දැන් කියන්නේ හොඳටම දැන් මේක හොඳටම ගැලපෙනවා. දැන් ඊට පස්සේ එහිම ගැලපෙනකොට තමයි මට හිතෙන්නේ දැන් දැන් අතනින් ඔබකට දිහිල්ලා කියලා ටික. ඒ කියන්නේ දැන් මේක හුද්දටම තේරෙනවා. දැන් ඊයේ ඇත්තටම හරි කිදුම ඔයා කතා කරද්දී මම අතින් හිතුවත් කතා කරන්න බලන්න පුළුවන් හොඳයි කියලා මම අපි ඒක පෙරම මම අහන්නම් ප්‍රශ්නේ. ඊට පස්සේ අපි ඊයේ අර පාළිලය සූත්‍රය කියන එක අහන්න පටන් ගත්තා. ඒකෙදි මට අහගෙන ඉන්නකොට අර ඒ ස්වාමීන් වහන්සේගේ සූත්‍රය මේ එතෙන්දී ස්වාමීන් වහන්සේ කිව්වා මේ මට ඔය හරියට මේ පැටලෙන පිටිච් එකක් තමයි අර සතර ආකාරයේට මම ආත්මයක් කියලා ගන්න එක මට තේරෙලම තිබුණේ. ඒ මම ඊයේ ඕක මම අහගෙන ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේ කිව්වා රූපය තුල මම නෙමෙයි මම තුල රූපය නෙමෙයි රූපය ඇසුර කරගෙන මම නෙමෙයි මම ඇසුර කරගෙන රූපය නෙමෙයි කියලා. ඕකට අදාළ මට තේරුණා ඔය කියන්නේ ඒ කියන්නේ දැන් මේ මාව දැන් එළිය රූපය පණවපු ගම මාව පණව ගන්නවා. ඒ වගේම අර අපි දැන් මේ ඇත්තටම දැන් මේ අපක් කියලා මේ කකුලක් මේ ශරීරයක් මේ තමන් පණවගෙන ඇති කරන්නේ. අනිත් එක ඒ ස්වාමීන් කිව්වා මේ හොඳටම එක අනිත් එක මම පැහැදිලිනම් මේක මේ සිතුවිල්ල නෙමෙයි මේක හැඟීමක්. එතන අපි එහෙම හිතන්නේ නැහැ. මේක අපිට නෑ අපි මේක නිකන් උස්ම ගන්නවා වගේ මේක නෑ නෝමල තියෙන්නේ මේ ආගේ දැකුවා මේ මම ඉන්නේ මගේ ඇඟ හිම හැඟීමක් අපිට තියෙනවා. නමුත් දැන් අර සත්තා ඒ හැඟීම කඩලා මේක ඇත්තුනේ මෙහෙමයි කියන එක තේරෙනවා. එකක් තේරෙනවා හොඳටම තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ දකින්නේ නැහැ. නමුත් දැන් තේරෙනවා. ඕක ඔන්න ඔත්තන්දි තමයි මම දැන් අනිත්‍ය කොහොමද කියලා මම නම් හිතන්නේ මම ඒකයි මම තමයි තරයම කිව්වේ මට නම් හිතන්නේ දැන් මම නම් ඉන්නේ ධම්මාංසාරි කියලා මට නම් හිතනවා කියලා මම ඊයේ කිව්වා ඉතින් මම තාම කැඩලා නැහැ නේද මම කිව්වේ එහෙම තමයි ඉතින් ඒක තමයි අපි අපි හිතුවේ ඉතින් මම දන්නේ හරිද කියලා පෙරලන් ගන්න
අතන ඉතින් මේ අපි කතා කරන්නේත් ওই දෙක මොකක් වෙන්න පුළුවන්ද කියන මට්ටමක ඉන්නේ ඉතින් ඒ කතාවේ තමයි මාත් ඉන්නේ දැන් යන්තම් මේක තේරෙන්න ගත්තට පස්සේ තමයි මේක අර ප්‍රැක්ටිකලි විදර්ශනය කරන්න පුළුවන් වෙන්නේ. ඔය කියන්නේ දැන් සද්දය ඇහෙනකොට රූපේ හිතෙන් අදලා එළියෙන් තියෙනවා. එහෙම නැත්නම් ඔය දැන් කිව්වෝ. ඔකේ අමාරු දෙය තමයි මේ ශරීරෙත් හිතෙන් අදලා නේද එළියෙන් තිබ්බේ කියන එක. ඔන්න ඔක මුලින් අපිට හිතෙන්නේම නැහැනේ. එතකොට ඒක ටිකක් කරනකොට පේනවා මේ එහෙම දෙයක් නෙමෙයි කියලා තියෙන. මේ ශරීරයක් අල්ලන්න පුළුවන් කියුවට එහෙම නෙමෙයි. මේ හිතෙන් හදලානේ එළියෙන් තියෙන්නේ කියන එක ඒ විදර්ශනය කිරීම තුළ Tamanට ප්‍රත්‍යක්ෂ වෙන්න ගන්නවා. ඒ ප්‍රායෝගිකව කරන්න ඕනේ. හැබැයි ඒක කරන්න පටන් ගන්නේ ප්‍රත්‍යක්ෂ වෙලා නෙවෙයිනේ. මෙහෙම දෙයක් වෙන්න ඇති කියන නිකන් අදහසක් අරගෙන ඒක නුවණට අර තර්කයට අහු වෙනවා. හැබැයි තාම ඒක අත්දකලා නැහැ. මේ තර්කයට ගැලපෙනවා. එතකොට ශ්‍රද්ධාව මත තමයි කරන්න පටන් ගන්න. ඒක කරනකොට මේක ඇත්තනේ කියලා පේනවා. ඇත්තනේ කියලා පේනකොට ඒක තමන්ගේ අත්දැකීමක් මිසක් කවුරුවත් කියපු හින්දා නෙවෙයි. එතකොට එනවා දැන් මුලින් බුදුහාමුදුරුවෝ කියපු එක. එහෙම කියනවට වඩා බුදුහාමුදුරුවෝ කියපු එක මට තේරුනේ මෙහෙමයි කියලානේ අපි පටන් ගන්න. ඒ එහෙම කියලා කියමුකෝ. එතකොට ඒ කියපු එක ගැන ශ්‍රද්ධාවකින් තමයි අන්න කරන්න පටන් ගන්න. කරනකොට මේක ඇත්තනේ කියලා විදර්ශනාවෙන් දකිනවා. එතෙන්දී එනවා මේක බුදුහාමුදුරුවෝ කියපු හින්දා නෙමෙයි මේක මේ ලෝකේ තව තියෙන ඇත්තක්. දැන් ශ්‍රද්ධාව නෙමෙයි දැන් දකින්නේ ධර්මය. මේ ධර්මතාවය දැකීම මතයි දැන් මාර්ග. දැන් එතකන් අපි කවුරු හරි ගැන කියපු කෙනා ගැන ශ්‍රද්ධාවකින් තමයි කරගෙන ගියේ. හැබැයි දැන් මේක පේන්න ගත්තට පස්සේ නෑ මේක ඇත්ත. ඒක ගැඹුරට යනකොට ඉන්නේ බුදු කෙනෙක් හිටියත් නැතත් පවතින ඇත්ත මේකනේ. අන්න එතන තමයි මම දකින්නේ මේ එතකොට ධම්මානුසාරී වෙලා. දැන් ඒක එහෙම Taman තුලින් දකින්න කලින් ඒක නිකන් අර විතර්කයට අහු වුණාට නුවණට අහු වුණාට ඒක Tamanගේ දැක්මක් වෙලා නැහැ. ඔතන තමයි රජානං පස්සන් වගේ. යථාභූත ස්වභාවය අහලා දැනගත්තු එකයි දැක්මෙන් අතර වෙනසක් තියෙනවා. ඒක දැක්මක් වෙනකොට ධර්මානුසාරින් කියන්න පුළුවන්. මොකද ඊට පස්සේ ඔක ආයේ කාටවත් වෙනස් කරන්න බෑ Tamangema අත්දැකීමනේ. එතකොට දැන් මාර්ගය වඩන්න දන්නවා මම දැන් පැහැදිලි. එතට යාට අනිවාර්යෙන් මාර්ගේ වැඩෙන්න ඕන කියන පැත්තකින් එකක් අපිට මේ මේක මේ පොතේ තියෙන එකක් නෙමෙයි. ඉතින් වා හිතුවා වගේ මටත් හිතෙන විදිය තමයි ඔක. ඉතින් අත්දකින්න පුළුවන් මං හිතන්නේ. ගොඩක් අය කීප දෙනෙක් අත්දකලා තියෙනවා ඒ විදිහට පුරුදු කිරීම තුල. මේක මේ වචන ගොඩක් විතරක් නෙමෙයි මේ මේක පවතින ඇත්ත. ආයතන මුලාවෙන් මේවා පනෝගෙන. ඒක මෙච්චර කල් මේ පනෝගත්තු රූපනේ මේ අසුරු කලේ ඒක හැබැයි සිහිනවන පිහිටන වෙලාවට විතරයි ඔකේ. අනිත් වෙලාවට අපි රූප ඇසුරු කරනවා. එතකොට අපි සිහිනවන පිහිටල ආයතන වෙන් කරලා පෙන්නුවොත් පේනව නෑ. ඔකත් හිතෙන් හදලා එළියෙන් තිබ්බනේ. කියන එක. ඒතර ඒක බලන්න හැකියාව මෙහෙමයි මේක බලන්න ඕන කියන හැකියාව එන්නේ ශ්‍රද්ධාව තුළ. ඒක අර භාවිතා බහුලී කතා වෙනකොට ඒක ධර්මයේ දැකීම තුළම ඒකත්තක් වෙනවා. එතකොට ඒක ධර්මානුසාරී වගේ. කියලා තමයි මට හිතෙන්නේ. මම හිතනවා මේ වගේ දෙයක් තමයි ඔය ගොල්ලෝ සාකච්ඡා කරන්න ඇත්තේ කියලා.
හැබැයි මතකද දැන් අපිට ඊයේ තවත් ප්‍රශ්නයක් ආවා පොඩි මේ ඔය මේ කර්මය කියලා. ඒ කියන්නේ දැන් කර්මය අර කම්ම නියාම ධර්ම හයක් තියෙනවා. හැබැයි ඒක එහෙම එකක් ධර්මයේ නැහැ කියලා කතාවක් අපි වුණා මේ එහෙම කර කම්ම නියම බීජ නියම කියලා අපි අහලා තියෙනවා. එහෙම එකක් කොහේ හරි තියෙනවද නැද්ද කියලා මේ රවි දන්නවත් දන්නේ නැහැ. අත් රවි හරි කවුරු හරි සිරුවන් සර් නැහැ.
ඔව් මාත් ඒක මේ අහලා තියෙන්නේ නියම ධර්ම පහ මේ ත්‍රිපිටකේ නෙමෙයි තියෙන්නේ වෙන පොත්වල කියලා අට කතාවල හරි වෙන කොහේ හරි කියලා තමයි මම අහලා තියෙන්නේ. නැත සූත්‍රක තාම හම්බ වෙලා නැහැ ඒක. ඒ නියම ධර්ම පහ. මේ ඒක ඒක ඉතින් ගැටලුවක් නැහැ මේ මේ අපේ කර්මය ගැන කර්මඵල විශ්වාස කිරීම ලෝකෙට ඇති සම්මා දිට්ඨිය කියලා අපි අහලා තියෙනවනේ. කම්මස්සකතා සම්මා දිට්ඨිය. ඒකට අනිත් නියම ධර්ම අපිට අදාළ නැහැ. අපිට අදාළ වෙන්නේ කර්ම. ඒ සම්බන්ධ කර්ම විපාක කතාවනේ. හැබැයි ඒක ගොඩක් වෙලාවට අමතක කරන එකක් ඕක ලෝකෙට ඇයිටි කියන එක. කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියන එක මේ අමතක වෙනවා මේ කර්ම විපාක ගැන කතා කරන්න ගිහින් ඒකේ. ඒ අමතක කරන ලොකුම තැන තමයි අපිට මේ ඉස්සෙල්ලා ඇති වෙන්නේ විපාක විඥානයක් මේ කියන තැන. මම දැක්ක තමලු මොකද්ද නෝට් එකක් උද්දාලා තිබුණා මේ විපංච විඥානේද මොකද්ද? අපි ධර්මයේ එන එක. ඒවා 10ක් තියෙනවානේ. එතකොට ඒක විපාක විඥානයක් කියලා. ඒයෝක කියද්දි මේ හිතෙන් නැත්තේ මේ ඔහොමම තමයි අහන්න දෙන්නේ. ඒකට චක්කු විඥානේ විපාක විඥානයක් ඔකේ මනසෙන් හදන ටික තමයි ප්‍රපංච වෙන්නේ කියලා. නැමං කියන්නේ මේ මං කියන කාරණේ තේරෙනවද දැන්
ඒක මට තේරෙනවා. මම ඒකට ඒක ලිව්වේ මේ ජයන්තට.
ඒක හරි ඒක. අපි මේ කරුණ කතා කරමු. ඒක ඉදිහ නෙමෙයි. දැන් එතකොට අපේ අදහසක් තියෙනවා මූලික විඥානි චක්කු විඥානි හරි මේ සෝත විඥානි කාය විඥානි ඕවා අපිට නවත්තන්න බෑ. ඒක විපාකයක්. ඊට පස්සේකේ තමයි මේ මනසෙන් හිතන්න ගිහිල්ලා තමයි ප්‍රපංච ටික හදන්නේ නේද? මේ කතාවේ එහෙම නේද අහලා තියන්නේ ඔක. අර මූලික ටික විපාක විඥාන එතන නිමේ වැරද්ද තියෙන්නේ. ඊට පස්සේ මේ මනසෙන් ඕක ගැන හිතන්න ගිහින් තමයි මේ වැරද්ද වෙන්නේ කියලා නේද සාමාන්‍ය අහන්නේ. අපයිට වෙනස්
ඒ අපි හැමතිස්සෙම අහලා තියෙන්නේ ඔය එහෙම තමයි මේ මේ කර්මයේ හින්දා අපිට ලැබිච්ච ආයතන හයක් තියෙනවා. ඒ ආයතන හයෙන් යම එනවා මොනවා හරි ඒව කර්මය කර්මය කියලා. ඊට පස්සේ තමයි අපි මේ අලුත් කර්ම ඇති කරගන්නේ කියන අදහස තමයි ඉතින් හැමතැනම අහන්නේ. තිරුවන් සරණයි රවි කියන එක හරි
නෑ ඒ කතාව හරිද කියලා දැන් ඊළඟට කියන්න බලන්න. එතන අඩුවක් තියනවාද? නැත්නම් ඒකයි එහෙමද?
එතන අඩුවක් තියෙනවා.
මොකද්ද අඩුව?
අතෝසෙන් රූපේකුයි මේ එයා එතනදී රූප දෙකක්ම දෙකම උනේ නැහැ විඥානය ඇති වෙන්න මේ දැකීම ඇති වෙන්න. දැකීම පළමුවෙන් ඇති වෙනවා. ඒක බලන්න ගියම තමයි මේ මේ ප්‍රපඤ්ඤ කරලා බලන්නේ අපි. දැකීමට රූපයක් ඕනෙත් නැහැ. මේ මේ ඇහැක් ඕනෙත්
නැහැ. ඔව්. ඒ කතාව හරි. දැකීමට දැන් ඒ ඒ ටික අපි ගොඩාක් කතා කරනවානේ නේද? දැකීමට බාහිර රූපයයි තිත් නැහැ. අජත්ත ඇහැයි තිත් නැහැ.
ඒක මම පහලින් කියලා තියෙනවා.
දැකීම ගැන මුලාවකින්මයි ඒ දෙක හදන්නේ. දැන් මම අහන්නේ මේ චක්කු විඤ්ඤාණය විපාක විඤ්ඤාණයක් කියලා කියන එකේ ප්‍රශ්නයක් තියෙනවද?
තිරුවන් සරණයි මම මෙහෙම හිතනවා. අපිට දුකක් තියෙනවා. දුක් සත්‍යයක් තියෙනවා. ඉතින් අපි මේ ඒකෙන් ඈතර වෙන්න තමයි බලන්නේ. එතකොට මේ දුක ඇතිවීමට හේතුව කියනකොට මම දකින්නේ සංසාරය ආපු කර්මයක් ඇතියට. මම එතකොට වැරදි නම් මේක හරි ගස්සලා දෙන්න කියලා මම ඉල්ලලා හිතනවා. මොකක් හරි හේතුවක් කියනවන්නේ ආයිත් උපදි කියන්නේ මේ මේ විඥාණයට හටගන්න මේ කියනවනේ සිතක් එහෙම මේවා. එහෙම දෙයක් නැත්තම් කොහොමද අපි මේ භවයක් හදා මෙතෙන්ට මේ තප්පයට පත්ුනේ කොහොමද කියන.
ඒ කියන්නේ මේ මේ මනුෂ්‍ය ජීවිතේ ප්‍රතිසන්දිය ලැබුවේද?
ඒක තමයි. දකින්න හරි දෙයක් ඇති උනේ දැකීමක් ඇති වෙන්න හේතුවක් තියෙනවානේ. අන්න ඒ හේතුව මං හොයන්නේ. තේරුවන් සරණයි.
එතන දැන් જાති දෙකක් තියෙනවා. දැකීම ඇති වෙන්න හේතුව අපි මේ මොහොතේනේ දකින්නේ. මේ දැකීම කියන එක ඊළඟට මේ මෞකුසෙන් ඉපදෙන්න කතාව වෙන කතාවක්. මම ඒකයි ඇහුවේ මේ මේ ප්‍රතිසන්දි විඥානය ගැනද කතා කරන්නේ නැත්නම් මේ මොහොතේ සිද්ධියක් ගැනද? මේ දෙකම කතා කරන්න ඕන.
ඔව්.
ප්‍රශ්නය අහන්නේ කොයිකටද?
මම අහන්නේ කොහොමද දැකීමක් හටගන්න හටගන්නේ? දැන් මට හොඳටම පැහැදිලි මේක දැකීමක් තමයි ඉස්සෙල්ලා එන්නේ. ඊට පස්සේ තමයි අපි ඒකට හිතන ඊළඟට එන සේරම ප්‍රපංච වැළම ඒ මදුවට සංඥා. හරි. නමුත් අර දැකීමක් ඇතිවෙන්න හේතුව මොකද්ද? කර්මයක් නැත්නම්. ඒකයි මට වැටහෙන්නේ නැත්තේ.
ඔකේ. පළවෙනි දේ තේරුම් ගන්න අර ප්‍රශ්න දෙකෙන් කොයිකද කියලා අහපු එකට ඉස්සෙල්ලා උත්තරේ ගන්න. දැන් ප්‍රතිසන්දි මොහොතෙත් විඥානයක් පහළ වෙන්නේ මේ මේ දකින මොහොතෙත් විඥානයක් පහළ වෙන්නේ කියන හිතක් පහළ වෙන්නේ. මැරෙන මොහොතෙත් හිතක් පහළ වෙන්නේ නේද? එතකොට ඔය මැරෙනවා උපදිනවා කියන එක මේ හිත සීරීස් එකක් යනවා නම් ඒකේ එක විශේෂ අවස්ථාවක් විතරයි. එතකොට අපි මේ මොහොතේ හිත හැදෙන හැටි තේරුම් ගත්තොත් අතන අතෙන්ට මේ කතාවමයි මේ ධර්මතාවෙම පොදුයි කියන එක මේ තේරුම් ගන්න පුළුවන් නේද?
ඒක පුළුවන්. පොත පංච උපාදානස්කන්ධයක් විතරමනේ ඔය ගමන කරන්නේ වෙන කිසි දෙයක් ඒත් අමතරව නැහැනේ කියන එක වැටහෙනවා.
ගමන කිරීම මොකක් වුණත් දැන් මේ මොහොතේ හටගත්තේ පංච උපාදානස්කන්ධයක්. අපි මේ මොහොතේ ඇහෙන් දැකලා දෙයක් හදනකොට පංච උපාදානස්කන්ධයක් හටගත්තා. දැන් මේ මොහොතේ දැකලා දෙයක් හදනකොට ආයතන දෙකක් වැඩ කළානේ. චක්කායතනෙයි මනායතනෙයි. දැන් අපි දන්නවා මනායතනෙන් කරපු ටිකන ඔක්කොම වැරදි කියන එක මම හිතන්නේ හැමෝටම පැහැදිලි. දැන් මේ ප්‍රශ්න කලේ ඒ දැකීම නැත්තම් චක්කායතනේ මට්ටම. නැත්තම් අපි චක්කු විඥානෙ කියලා නේ හවි. ඒත් චක්කු විඥානෙ විපාක විඥානයක් කියලා අපි අහලා තියෙනවා. එහෙනම් තමයි අහන්න ලැබෙන්නේ. එතකොට ඒ චක්කු විඥානේ විපාක විඥානය කියන එකේ මොකක් හරි අඩුවක් තියනවද කියන එක තමයි මම ප්‍රශ්න කරන්නේ.
තියෙනවා. චක්කු විඥානය වත් මට එතන පේන්නේ නැහැ. එතන චක්කායතනයක් හැපතන්න විදියක් නැහැ එතන. ඒ පළවෙනි දැකීමේදී ආයතන හටගන්නේ ඒ දැකීමෙන් පස්සේ කියන එකයි මට වැටහෙන්නේ.
ඒ කියන්නේ මන ආයතනය වැඩ කරනකොට.
නෑ. ආ චක්කායතනය හටගන්නේ මන ආයතනය වැඩ කරනකොට තමයි.
ඉස්සෙල්ලා චක්කු විඥානේනේ පහළ වෙන්නේ. ඊට පස්සේනේ මන විඥානේ නේද?
විඥානයක් එක්කද කියන්නේ අර දෙලින්ම දකින එකේ විඥානයක් තියෙන පොත. අතන මම අතාරිනවා පැහැදිලි කරලා දෙන මෙන් ඉල්ලමි.
ඒක හිතන්නත් උඩ. දැන් අපි දෙකීමේ සිද්ධිය ආයතන දෙකකට බෙදනවානේ. චක්කායතනයයි මන ආයතනයයි. මේක පැහැදිලිනේ. දෙකේම අමාරු නම් සද්දය ඇහෙන එක ගන්නකො. සද්දේ ඇහෙන එකේ ආයතන දෙකක් තියනා නේද? ශ්‍රෝත ආයතනයයි මන ආයතනයයි. එතකොට ආයතන දෙකට විඥාන දෙකකුත් තියනා නේද? ශ්‍රෝත විඥානයයි මනෝ විඥානයයි. එතකොට දැන් සද්දට අනුව ඔන්න වාහනයක් යනවා කියන එක සෝත විඥානේ වැඩන්නේ නේ මනෝ විඥානේ වැඩන්නේ. සෝත විඥානෙන් දුන්නේ ශබ්දයක් විතරනේ.
හරි ඒක දෙනකොට excuse me ඒක දෙනකොට එතන ප්‍රපංචයක් වුණා නේද? දෙක එකතු වෙන්නේ නැහැ
නේද? මං අහන්නේ ප්‍රපංචය හැදුවේ සෝත ආයතනෙන්ද මන ආයතනෙන්ද?
ප්‍රපංචය හදන්නේ ආයතනෙන්. ඒක සෝතායතනෙනුත් හැදෙනවයි කියලා තමයි මගේ හැඟීම. ඒ කොයි ආයතනයක් ආවත් ඒක ප්‍රපංචයක්. ආයතනෙම ප්‍රපංචයක් හැටියටයි මම දකින්නේ දැනට.
ඔව්. එතකොට දැන් සෝතායතනෙදි ප්‍රපංචය මොකද්ද? මන ආයතනෙදි ප්‍රපංචය මොකද්ද? ඉතල මන ආයතනෙන් ප්‍රපංචය මොකද්ද කියන්නකො අපි දැන් සද්දයක්
ඇහෙන. මන ආයතනෙන් කරන ප්‍රපංචය තමයි දෙයක් දෙයක් බවට කෙනෙක් බවට පත් කරන එක. යම් කිසි දෙයක් තියෙන නිත්‍ය පෙන්වන එක. නිත්‍ය බවකට ගේනවා යමක් තියෙනවා කියලා කෙනෙක් ඉන්නවා කියලා. අර විඥානේ අර මේ චක්කු ඒ හයසන්න වලින් කරන්නේ අපිට දකින්න අහන්න අර ඒ වගේ දෙයක් ඊට එහාට එතන දෙයක් නැහැ. ඒකත් එක්කම ප්‍රපංච වෙනවානේ දෙක එකතු වෙනකොට වෙනවා.
පස්ස පරිප්තියක් මේ. මෙහෙම හිතුවත් හරියද දැන් දැන් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියනකොට ඇහැකුත් තියෙනවා එළියේ රූපේකුත් තියෙනවා කියලා අපි පිළි අරගෙන ඉවරයි. ඒ කියන්නේ ඇහැයි රූපයයි දෙකම තියෙන හින්දා තමයි මේ චක්කු විඥානේ ඇති වෙලා තියෙන්නේ. හැබැයි ඔය ඇහැ කියන එක පණවගත්තෙත් මේ එළියේ තියෙන රූපේ කියන එක පණවගත්තෙත් අපේ අවිද්‍යාවෙන්දයි. ඒ අවිද්‍යාව කියන එක පෙර කර්ම නිසා ඇතිවෙච්ච දෙයක් කියලා උතන කර්මය එතකොට උතන විපාක අවස්ථාවක් කියලා ගන්න පුළුවන්ද? මම එහෙම නිකන් අදහසක් ආවා. තෙරුවන් සරණයි.
ඒකම තමයි මගේ මූලික ප්‍රශ්නේ. මූලික චක්කු විඥානේ හරි සෝත විඥානේ හරි විපාක විඥානයක් කියලා මේ අපිට අහන්න ලැබෙන්නේ. ඒතකොට ඒක ඇත්ත නැත්ත තව ටිකක් හොයන්න තමයි මම මේ ප්‍රශ්න කරන්නේ.
මූලික විඥාන මට්ටමේදීම අජත්ත බහිද්ද කියලා දෙකක් වෙන් කරන එතන මුලාවක් තියෙන්නේ. විපාකයකට වැඩි අවශ්‍ය මොහොතේ මුලා වෙලා තියෙන්නේ.
විඥාණයෙන් තමයි ඒක දෙකට බෙදලා පෙන්නන්නේ.
මට හිතෙනවා වගේ දැන් මම ප්‍රතිසන්දිය ඉතින් ගත්තොත් දැන් අපිට ඉතින් පටන් ගත්තොත් නේ අපිට ආයතන පහළ වෙන්නේ ඒකනේ ඔය ලෝකයේ ලෝකවලගේ වෙනස් කරලා පහළ වෙන්නේ සත්තුන්ට වෙනමයි අපිට වෙනමයි මේ ඒ සමංගේ කියන කර්ම ශක්ති විපාකයක් හැටියට තමයි ඒ අනුව අහ පහළ වෙන්නේ අපි හිතන හැක් කියලා. එතකොට අපිට දැන් මිනිස්සෙකුට රූප විපාකරි වර්ණයක් පේනවා බල්ලෙකුට වර්ණයක් පේන්නේ නැහැ කියලා හිතනවා. එතකොට එහෙම හිතුවොත් හිතන්න පුළුවන් ඒක විපාක මට්ටම. විපාක මට්ටමකින් එනවා. හැබැයි මට හිතෙන්නේ පටන් ගන්න විපාක මට්ටමකින් පටන් ගත්තාට ඔය විපාක මට්ටමින් ගැලවෙන්න පුළුවන් අපිට මෙහෙම පටිච්චසමුප්පාද නිරතුරුවම හැම මොහොතම හැදෙන නිසා තමයි අර සලආයතන නාම රූප පත්‍ය සලආයතන. ඒ කියන්නේ අපිට මේ හැම මොහොතම අපේ සලආයතන වෙනස් වෙනවා. එතකොට පෙර කර්ම වලින් එන එකේ ප්‍රතිසම්පියේ ඇති වෙන ආයතන ඇති වෙනවා. නමුත් ඒ ආයතන අපි ජීවත් වෙනකොට හැම මොහොතම නෙමෙයි චිත්තක්ෂණයකම හදන ඒ විදිය කර්ම ඒ කර්මනේ කියන්නේ උපද්දලා අපි හිතනවා ආයෙ ගන්නවා ආයෙ එතකොට ඒ අනුව අපේ හැදෙනවා. එහෙම තමයි මම හිතන්නේ. එතකොට ඔය විපාකයක් කියන කතාව මේ කර්මයක් කර්මඵලයක් විපාකයක් කියන කතාව ඇත්තයි කියලා මම හිතන්නේ. එතකොට ඒ ඇත්ත ප්‍රතිසන්දිය.
එතකොට මේ ඇහැක් ඇති වෙනව නැති වෙනව නේද? දකින්න මහසේ ඇහැක් ඇති වෙනව නැති වෙනව. අය අර කර්ම විපාකෙන් ආපු එක තියෙනවනේ මනස ඇහැක් හදන.
කර්ම ඉතින් ඇහැක් හදන කර්ම ඉතින් ඒක එතකොට ඒක ඉතින් එහෙම කියලා දැන් සාමාන්‍ය පුතක් ජනයට තියෙනවා කියලා මම හිතන්නේ. ඉතින් ඒක තමයි අපි අවිද්‍යාවෙන් දුරු කරන්න ඕනේ කියලා තමයි මම නම් තේරුම් ගත්තේ.
ඒක විපාකයක් විදිහට ආව නම් ඉතින් ඕක ඇති වෙනව නැති වෙනවා දුරු කරන්නේ මොකද්ද?
තවත්ිය කවුරුත් කියන්නේ නැත්නම් මං කියන්න තවත් ඔත්ෙන්ට දාන්න ඕන අපිට අතීත කර්මයක් කියන එක ගන්න බැරි කමක් තියෙනවා. මොකද පටිච්ච සමුප්පාදයි පටිච්ච සමුප්පන්නයි පටිච්ච සමුප්පාද දෙයක පටිච්ච සමුප්පන්න නම් ඒ හේතුයි ඵලයයි ඇති වෙන්නේ එතනම ඇති වෙන නැති ඇති වෙන දෙයක් නිසා එකකට එකක් වෙන හේතුඵල ධර්මයක් කියන තැනක කර්මය කියන එක ගන්න පුළුවන්ක කියන එක මට සැකයි. සරුවන් සරණයි.
ඒක හොඳ හිතන විදිහක්. අන්න දැන් ධර්මයට ගලපනවා නේද? අපි දන්න එක හරි කියලා ගන්න නැතුව ධර්මයට අපි ගලපලා බලනවා. නැතනම් යපු එක වෙන්න බැරි පැත්තකුත් තියෙනවා. හැබැයි අර විදිහට කියලා කියනවා. දැන් මොකද්ද ඔක විසඳගන්නේ කොහොමද?
අපි මෙහෙම හිතුවත් හරිද? දැන් අපි හිතමු දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෝනේ ඇහැ කියන්නේ පුරාණ කර්මයක් කියලා. එතකොට ඇහැයි මොකක් හරි ඇහැට යම් කිසි දෙයක් සිද්ධ වෙලා දැන් බාහිර රූපයක් කියන එක අපි තාම බාර ගන්න නැතු නිසා මොකක් හරි ක්‍රියාවක් හින්දා ඵලයක් ඇති වෙලා තියෙනවා. ඒක මේ මට වුණු කර්ම විපාකයක්. දැන් මට වුණු විපාකයක් කියන එක මගේ හැටියට බාර ගන්නේ නැතුව හිටියොත් දැන් උදාහරණයක් හැටියට දැන් අර මේ දැන් ඔය මේ සමල්ගේ ඉටිපන්දම දිහා බලාගෙන ඉන්නකොට ඉටිපන්දමක් කියලා ගත්තොත් ඒ ඉටිපන්දම පත්තු වෙලා දැල්ල පත්තු වෙලා මේ ක්‍රියාවක් තියෙනවා. ඒක ඒක ක්‍රියාවක් විතරයි. නමුත් ඒක මේ කහපාට කියලා දාගත්තොත් තමයි ඒ කහපාට දැල්ලක් අපිට එන්නේ. ඒ වගේ අර මේ ක්‍රියාව නිකන් චක්කු විඥානයක් ඉතින් ඇති වෙනවා. ඒක මට ඇති වෙච්ච එකක් නෙවෙයි කියලා අර ඇති වෙච්ච ඵලය හේතුවක් කරගත්තේ නැත්නම් ඔතන ප්‍රශ්න විසඳෙනව නේද? ඒ කියන්නේ කර්ම විපාකයක් තමයි. නමුත් මට වෙච්ච විපාකයක් නෙවෙයි කියලා. එතන අඩුවක් තියෙනවා නම් පොඩ්ඩක් හදන්න මට දැන්තරන් තේරෙන්නේ මේ විදිහට. එතුමන් සර්ණයි.
ඒ කියන්නේ
ඇස කර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ පුරණ කර්මයක් හැටියට කිව්වේ ඔය අර්ථයෙන් නෙමෙයි නේද? ඒ කිව්වේ දේශනා කරේ දැන් මම මට යම් කිසියක් පේනවා නම් එතකොට පෙනීමේදී මම ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව තමයි කියන්නේ. දැන් ඇලුනොත් එතකොට මම ගන්නවා දුකට හේතු වෙන රූපයක් හදා ගන්නවා. අන්න එතනයි මම අහලා තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පුරාණ කර්මය ඒ ඇහැ හදාගත්තොත් අපි ඇති කරගන්නේ දුකක් නිර්වාණ සරණ.
දැන් මට පේනවා මේ බොහොම ලස්සනට දෙන්නම යනවා අර පරණ එකට. ඔයගොල්ලන්ට දැනෙනවද දන්නේ නැහැ ඒක. දැන් මේ සරත් කියන්නේ ඉතින් විඥානයක් හැදෙනවා. ඒක ක්‍රියාවක් විතරයි. ඉතින් ඕක මම නෙමෙයිනේ. එතකොට ඔය අනිත් පැත්තට කියන්නේ විඥානය තියෙනවා. ඒක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. ඔව් කතාවමයි මම මේ රූපෙන් මෙච්චරකල් කියන්න උත්සාහ කරන්නේ. රූපේ තියෙනවා මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. ඕක තමයි මෙච්චරකල් අහලා තියෙන්නේ කලි.
සරි මට හිතෙන්නේ මෙහෙමයි. දැන් බුදුජාණන් වහන්සේ දේශනා කරලා තිනවා ඇහැ කියන එක අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර. නමුත් අවිද්‍යාව මුල් කරගෙන අයි තුනම ලෞකිකයි. අනුත් අවිද්‍යාව විතරයි, අවිද්‍යාව කියන එක තමයි දහම තියෙන්නේ කියලා මට හිතෙන්නේ. එතකොට ඒ අනුව ලෝකෝත්තර දහම ගැන හිතනකොට මේ ඇහැකුත් නැහැ. ඇහැක් උපදවනවනේ. ඇහැක් කියන්නේ ඒක තියෙන දෙයක් නෙමෙයි. එහෙනම් ඒ ගැන කතා කරනවා කර්ම ගැන කතා කිරීම අවශ්‍යතාවයක් නැහැ කියලා මට හිතෙන්නේ. මොකද ප්‍රත්‍යෝපාදී ධර්මයට අනුව ඒ ගැන හිතනකොට එහෙම වුණොත් තමයි අපිට විශ්වාසයෙන් ඉගෙනන්න පුළුවන්. කර්ම ගැන කතා කරොත් කර්ම සහ කර්ම ඵලගෙන මට හිතනවා කවදාවත් අපිට මේ ධර්ම දැකලා ගන්න හම්බුන්නේ නැහැ කියලා. එහෙම හිතුවත් හරියි.
ඒක ඇත්තක් තියෙනවා. ඒක ධර්මයට ගලපලා කියන්නත් ඕන. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ ඇහැ පුරාණ කර්මයක් කියලා. මේවා කර්ම විපාක කියන එකක් නෙමෙයි. අපි හදලා කිය කවුරුත් හදලා කියන ඒවා නෙමෙයි නේද? හැමෙන්ම හොයාගෙනනේ කවුරු හරි කියන්නේ නේද? චක්කු විඥාන විපාක විඥානයක් කිව්වා නම් ඒකත් දහමෙම කොහේ හරි තිබුණ එකක් තමයි කියන්නේ. ඒත් මොකද්ද මේතන අඩුව? අඩුවක් තියනවා කියලා තේනවා නේද?
කර්මය විපාකයේ දෙකම මේ මොහොතේ ඇති වෙන්නේ නේද? මම දැන් මේකට කෙලස් දාගෙන ඒක ගත්තොත් මට ඔන්න තියෙනවා දෙයක්. මම ඒක අතහැරියොත් මට ඒක නැහැ. කෙලස් වලින් ගැට ගහ ගන්නනික උපාදාන ගන්න ගන්න එක උපාදාන කරගත්තොත් මට මේ තියෙනවා විපාකයක්. අනිත් විපාකය තමයි උපාදාන කරගත්තේ නැත්නම් මගේ විපාකය එයින්ම ගෙවිලා යනවා.
නේ උතර තියෙන ඔය අර කම්මස්ස කතා සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය දෙක අතර වෙනසද? ඒ කියන්නේ අපි ලෝකෝත්තර පැත්තට ගියාම අර කර්ම පැත්ත ඒ කියන්නේ හේතුඵලයක් හැටියට බලනකොට අර කර්ම කියන එක අවශ්‍ය නැහැ කියලා අතාරින්න පුළුවන් නේද? එහෙම තත්වයක් එනවද උතන? තෙරුවන් සරණයි.
ඔව් එතන තමයි උත්තරේ තියෙන්නේ. හැබැයි ඔහොම කියලා දේශයෙන් අතහැරලා හරියන්නේ නැහැ. උත්තරේ හොයාගන්න එක උදව් කරගන්න පුළුවන්. වෙයිතිඟ අපි ඇයි ඒක අපිට වැඩක් නැහැ කියලා අතාරිනාන ඒකටත් හේතු වෙන්නන්න ඕනේ. සමාධිත්‍ය දෙකේ වෙනස තමයි ඇත්තටම තියෙන්නේ. එතකොට මේ මූලිකව තේරුම් ගන්න ඕන කර්ම විපාක ගැන කතා කළා නම් ඒක කම්මස්සගතා සම්මාදිට්ඨිය කර්මඵල. ඒ සම්මාදිට්ඨිය ඇයිති මොකටද? ලෝකේ යන කෙනාට. ඉතින් අතීත කර්මය කරපු කෙනෙකුත් ඉන්නවා, ඒ කර්ම විපාක විඳින්න කෙනෙකුත් ඉන්නවා. ඒක සසරේ යන කෙනාටයි කර්මඵල කතාව තියෙන්නේ. අපේ පද්මාවකෙන් බේරෙන්න හදනවා කර්ම විපාකයේ එක මොහොතේ කියලා. ඒකෙන් උත්තරේ නැහැ. දැන් අර කම්මස්සකතා සම්මාදිට්ඨිය කියන්නේ මේ සසරේ යන ගමන ගැන විස්තර කරන එකක්. එතෙන්දි තමයි ඔය ප්‍රතිසන්දි කතාව කතා කරන්න වෙන්නේ, අනාගත කතාව කතා කරන්න වෙන්නේ. මේ අපි පින් කළොත් හොඳ විපාක තියෙනවා, පව් කළොත් නරක විපාක තියෙනවා. ඔය කතා ඔක ඇත්තක්. හැබැයි ඔය ඇත්ත ලෝකෙට අයිති. ලෝකෙන් එතර වෙන දර්ශනය ඊට වඩා වෙනස් වෙනවා. වසන්තත් කියන්න ට්‍රයි කළා. දැන් අවිජ්ජා කර්ම තණ්හාහාර වලින් කර්ම තණ්හා ආහාර අර ලෝකෙට අයිති විස්තර කිරීමටයි එන්නේ. එතකොට අවිද්‍යාවත් ලෝකෙට අයිති විදිහට විස්තර කරන්න පුළුවන්. පෙර අවිද්‍යාවෙන් මෙහෙම ලැබුණා කියලා. දැන් අපි දක්ෂ වෙන්න ඕන එතනින් එහාට කොහොමද මේ ලෝකෙන් එතර වෙන සම්මාදිට්ඨිය ඇති කරගන්නේ? එහෙම නැත්නම් ඔය දැන් පද්මත් උත්සාහ කළා වගේ මේ පටිච්ච සමුප්පන්න බව දකින්න. පටිච්ච සමුප්පන්න බව එකේ අතීත කතාවක් නැහැ. මේ ඇති කල්හි මේ වෙයි. මේ නැත්නම් හො වෙන්න බෑ කියන ධර්මතාවයෙන්. කර්මඵල කතා කරනවා නම් දෙකම මේ මහත වෙන්න ඕන. එතකොට එහෙම ඒකෙන් දැන් ගොඩ මම තව ටිකක් උදව් කරන්නම්. දැන් ඇහැයි රූපේ දැන් අජ්ජත් බහිද්ද ආයතන ගැන මේ කියන්නේ. ඒතර ඒවා ආහාර කර්ම තණ්හා අවිද්‍යාව. ඒතර කියනා නේද ඇහත් සංකතයි පටිච්ච සමුප්පන්නයි. රූපත් සංකතයි පටිච්ච සමුප්පන්නයි කියලා තියනා නේද? ඒවයි පටිච්ච සමුප්පන්න බව අඳුරගත්තොත් ඔකට උත්තරේ බලන්න හොයාගන්න පුළුවන්ද කියලා.
ඔතන තියෙන්නේ සම්පූර්ණයෙන්ම අර ආනන්ද සූත්‍රයට පිටු කරන නේද මේ. ඒක තියෙන්නේ දැන් කියන්නේ මට වැරදිලා මම සන්තෝෂයි අර ඒක හරි ගැසලා දුන්නකට ගොත ගහක හයිතපු එකට. ඒ කියන්නේ දැන් අපි කම්මස්ස කතා යනකොට නිත්‍යයි සපයි ආත්මයි කියන ටිකයි ඇවිල්ලා තියෙන්නේ. ඒ ගොඩේ ඉන්නේ. එතකොට අර ආනන්ද හාමුදුරුවා සෝවන් උනේ රූපේ අසුරු කරගෙනමයි මේ මමත්වය තියෙන්නේ කියන එක නේද?
ඔව්. රූපං උපාදාය අස්මිති.
ආය අස්මිති හෝතිය උත තමයි. ඒකද ඔතෙන්ට උත්තරය?
එතෙන්ට යන්න මාර්ගය හොයාගන්න තමයි උත්තරේ. ඒක තේරුම් ගත්තොත් සෝවාන් වෙන්නේ නේද? අඩු ගානේ සම්මාදිට්ඨියවත් ඇති වෙයිනේ.
ඔතන ඇහැ කියන්නේ දැන් අපිට ඇහැට යමක් පේනවා කියලා අර බාහිර රූපයක් ඇහැට ඇවිල්ලා චක්කු විඥානය ඇති වෙනවා කියනකොට එතන අපි ඇහැ කියලා ගන්න එක ඇහැ කියන එකත් පනවගත්ත එකක්. ඇහැ කියන එකත් මනෝ විඥානයක් කියලා ගත්තාම ඔතන පටිච්ච සමුප්පන්න බව පේනවා නේද? ඒ කියන්නේ ඇහැ දැන් අපි චක්කු විඥානය කියන එක පිළිගන්නේ ඇහැකුයි බාහිර රූපේකුයි පිළි අරගෙන තියෙනවා. ඉතින් ඇහැ පිළිගන්නවා කියන්නේ ආයි අපි මනසින් මනෝ විඥාණයෙන් ඇහැක් පනවගත්ත හිඳයි කියලා ඔතන. එතකොට ඔක්කොම ඔතන පටිච්ච සම්පන්නව යනවා කියලා පේනවා නේද? තිරුවන් සරණයි.
දැන් ඔතන සමුදයයි අස්තංගමයයි නේ හොයන්න තියෙන්නේ. දැන් සමුදයයි නිරෝධයයි නේද? ඒ කියන්නේ අපි රූපයක් තියෙනවායි කියලා ගත්තොත් එතකොට චක්කු විඥානය හටගත්තනම් ඒ තුන් දෙනාගේ එකතුවට පස්ස කියලා කියනවා. නමුත් අර ඒ හටගත්තේ යම් කිසි දෙයක් හටගත්තනම් ඒ හේතු නැති වෙනකොටම ඒ හටගත් දෙයක් නිරෝධ වෙනවා. එහෙමනම් අපිට යමක් තියෙන බවක් පේනවා නම් මම ඉන්නවා නම් අපි ඒක දැකලා නැහැ. මොකද හට සත්‍ය කොයි වෙලාවකවත් ඒ හේතු නැති වෙනකොට හේතු බංගා නිරුද්ධකේ. ඒක නිරෝධ වෙනවා.
පැහැති වෙනව නැති වෙනවා.
ඇති වෙනවා නැති වෙනව නෙමෙයි එතන වෙන්නේ. හට ගන්නේ නැහැ. හට ගන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඉතුරු කරලා නැහැ. මොකද ඵලය හේතුව සමගම නිරුද්ධ වෙනකොට මේ එතන මොකුත් බීජයක් නැහැ ඉදිරියට යන්න. තණ්හාවෙන් අපි දෙයක් කෙලෙස් වලින් අල්ල ගන්නවා මිසක් නැත්තම් ස්වභාව කියන්නේ ධර්මයට අනුව ඉතුරු විය යුතු නැහැ දෙයක් නිරුද්ධ වුණු තැන. නිරෝධ වුණු තැන.
ඔය හටගත්තු දෙයනේ නිරුද්ධ වුණේ.
සමුදයයි නිරුද්ධ වුණේ.
ඵලය නෙවෙයි.
සමුදය නිරුද්ධ හේතුව නිරුද්ධ වෙනකොට ඵලයත් නිරුද්ධ වුණා දෙකම නිරුද්ධ වුණා.
ආ හේතුව නිරුද්ධ වෙන්න කලින් ඵලය තිබුණානේ නේද? අතගෙන නේ නිරුද්ධ වුණේ.
ඔව් හරි. අතගත් එක කවුරුවත් දකින්නේ නැහැ නේ. මං හිතන්නේ ඔය අහන්නේ වෙන විදිය ප්‍රශ්නයක්. මේ මම නිකන් මට ප්‍රශ්නේ තේරිලා නැහැ මං හිතන්නේ.
ඔය ආයේ යන්නේ මේ ඇති උනා නැති උනා කියන කතාවට. අතගත්තු ගාම්ම නැති වෙනවා.
ඇතිවීමක් නැතිවීමක් නෙමෙයි මෙතන කියන්නේ සමුදයක් අස්තංගමයක්. ඒක එතනම නිරුද්ධ වුණු. නිරුද්ධ වුණු බව එතන තියෙන්නේ අනිත්‍යක ප්‍රපංච. ඊට පස්සේ
නිරුද්ධ වුණේ මොකද්ද? දැන් අපි ඇහැ ගැන කතා කරමුකෝ.
එතකොට එතන රූපයක් හටගත්ත නම් අපි කවදාවත් අපි කිසි කාලයක රූපයක් අපේ ඇහැට හමු වෙලා නැහැ. කියන්නේ අපි දන්න
මං අහන්නේ රූපේ ගැන නෙමෙයි දැන් ඇහැ ගැන.
ඔකේ. ඇහැ හටගත්තේ ඒ රූප ඒ යම් කිසි සංඥාවකට හිතන්න ගෙILLානේ. ඉස්ස අර දියසුලිය වගේ ආපසු යන කතන්දරයක් නේ ඔතන තියෙන්නේ. ඒක හදාගත්ත දෙයක් ඒක ප්‍රපංචය.
ඒ කියන්නේ හදාගත්තු දෙයක්. දැන් අපතන දකින්න ඕන දැන් ඇහැ සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඇහැ පටිච්ච සමුප්පන්නයි කියන කතාව දකින්න ඕන. රූපේ පටිච්ච සමුප්පන්නයි කියන කතාව දකින්න ඕන. ඒතර පටිච්ච සමුප්පන්නයි කියන්නේ මොකද්ද? මේ ඇතිකල්හි නෑවේ. මේ නැත්තම් මෙහෙම වෙන්න බෑ නේද? එතකොට ඇහැ ගැන පරීක්ෂණය කරන්න ඕන ඉතින්. එහෙකන හොයන්න මොනවද හොයන්න කියලා තියෙන බුදුහාමුදුරු.
එහෙම තමයි අවිද්‍යාව තියෙනවනේ.
හරි දැන් ඒ අවිද්‍යාව තියනවා කියලා ඒ ගොඩින් දෙරෙන්න බෑ. දැන් කොහමද මොකක්ද අවිද්‍යාව?
අවිද්‍යාවෙන් පණවා ගත්තේ රූපත් අවිද්‍යාවෙන් පණවා ගත්තේ.
ඔව් දැන් ඇහැ කියන රූපේ තියෙනවා නම් රූපය පිරිසිඳ දකින්න ක්‍රමයක් කියලා තියෙනවනේ මොකද්ද ක්‍රමය? රූපය පිරිසිඳ දකින්න මොකද්ද? බුදුහාමුදුරුවෝ
සමුදය
කිව්වේ.
සමුදය.
නෝ.
ඉති රූපං ඉති රූපත සමුදය.
එහෙමයි. හරි. ඒක මතක් කරගන්න ඕනේ. ඒ රූපයක් තියෙනවා නම් රූපය ඇත්ත දකින්න එක ක්‍රමයක් තියෙනවා. ඒකේ සමුදය හොයාගන්න. එස් ඉති රූපං ඉති රූපස් සමුදය. කායනුපස්සනාවෙත් කියන්නේ අජ්ජත් රූපේ හරි බහිද්ද රූපේ හරි මොකද්ද කරන්න කියලා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වෙන්නනේ කියන්නේ. ඒක දහමට ගැලපෙවුවාම හරි ලේසියි. අපි කොහොමද මේක ඇත්ත හොයාගන්නේ? දැන් ඉති රූපං කියන්නේ ඇහැ. නැත්නම් ඇහැට පේන රූපේ. ඒකට ওই දෙකේ ඇත්ත දකින්න එක ක්‍රමයක් තියෙන්නේ. රූපයක් තියෙනවා නම් මොකද්ද කරන්න කියන්නේ? මොකද සමුදය හොයාගන්න. දැන් මොකද්ද සමුදය? ඇයි ඇහැක් හටගත්තේ? ඇයි රූපයක් හටගත්තේ?
අවිද්‍යාව නිසා.
එහෙමයි. දැන් අවිද්‍යාව කියන වචනේ කියලා හරියන්නේ නැහැ. අවිද්‍යාව මොකද්ද? දැන් මුලාව නිසා කියවට හරියන්නේ කොහමද මුලාව උනේ? රූපේ ගැන හොයන්න ඕනේ. තියෙන රූපේ ගැන හොයන්න ඕනේ. පාලි වචන කිරි කියන ඉඳලා හරින්නේ.
ඈ. සක්කාය දිට්ඨිය.
මුලව. කමල් දැන් ඒ සක්කාය දිට්ඨිය කිව්වොත් අපි කියනවා ඇහැ තියෙන්නේ සක්කාය දිට්ඨිය. හින්දා අනිත් පැත්තට කියනවා ඇහැ තියෙන හින්දා සක්කාය දිට්ඨිය තියෙනවා. කාර කුකුලයි බිත්තරේ වගේ දෙපැත්තට පැනපැන ඉන්නවනේ. එහෙම නෙමෙයි අපි ඒක ඇහැ තියෙනවා නම් ඇහැ හටගත්තේ කොහොමද? කොහොමද කියන්නේ අපේ අපේ මට්ටමින් හොයන්න ඕන. ඇයි අපිට ඇහැ හටගත්තේ?
මම ඒ ඇහැ කියලා දැක්ක නිසා හිතපු නිසා හරි දැකපු නිසා ඒ කියන්නේ අපංචියක් එතකොටම අහුවෙලා නේද?
ඇහැ තියෙනවා කියලා දැක්කද කියලා හොයන්න ඕන. ඇහැක් තියෙනවා කියලා දැනගත්තේ මොන වෙලාවේද? දකින වෙලාවේ නේද? අහන වෙලාවේ. අහන වෙලාවේ දැනගත්තේ කණක් තියෙනවා කියලානේ. ඇහැක් තියෙනවා කියලා දැනගත්තේ පේන නිසා නේද? පේන වෙලාවේ. දැන් ඒ පේන වෙලාවේ ඇහැ දැකලාද දැනගත්තේ නැත්නම් වෙන විදිහකටද?
දැකීම නිසා හිතලා
දැකීම නිසා අපි හිතලා තියනවා පේන්න නම් ඇහක් තියෙන්න ඕන කියලා නේද? ඒක කවදාවත් අපේ ඇහැ දැකලා නෙමෙයි අපි හිතුවේ ඇහක් තියෙනවා කියලා. කාට හරි හිතුණාද තමන්ගේ ඇහැ දැකපු හින්දායි මේ ඇහැ තිබුණේ කියලා? නැත්තම් රූප පේන හින්දා හිතුණාද පේන්න නම් ඇහක් තියෙන්න ඕන කියලා? පේන නිසා නේද පෙනීම මත කල්පනා කරන්න ගිහින්නේ නැද හැක් පනවලා තියෙන්නේ. ඔබ තමයි අපි මේ මෙච්චර කල් දිගටම හැමදාම කතා කරේ ආයේ මතක නැහැ. ඒකට ඉතිරූපං ඉතිරූපස්ස සමුදයෝ කියනකොට ඇහැ කියන්නේ මෙන්න මේකයි. දැන් ඇහැ තමයි අපිට තියෙන රූපේ. ඇහැ ඇත්ත හොයන්න ඕන. ඒකට ඇහැ හටගත්තේ කොහොමද කියලා හොයන්න ඕන. හැටිගෙනා කියලා දැනගත්තේ කොහොමද? පෙනීමේ සිද්ධිය නිසා තමයි අපි ඇහැ කියනවා කියලා හිතලා තියෙන්නේ. ඒක ඇහැ දැකලා නෙමෙයි. දෙන්න නම් ඇහැ තියෙන්න ඕන කියලා අපි කොහෙන් හරි ඉගෙනගෙන තියෙනවා. ඒක පෙර ඇසුරක් නෙවෙයිද? මේ මොහොතේ ඇහැ පෙනුණද නැත්නම් අතීත අත්දැකීමක් මෙතෙන්ට ගත්තද?
අතීත
අත්දැකීම. ආ අතීත අත්දැකීමක් කරන් තියෙනවා නේද? දෙන්න නම් ඇහැ තියෙන්න ඕන. ඔක ඉගෙනගෙන නැති පොඩි ළමෙක්කුත් රූප දකි. එයා කියන්නේ ඇහැ තියෙන හින්දා පේනවා කියලා. අපි කවදා හරි ඕක ඉගෙන ගත්තා, අත්දැකීමක් කරගත්තා, සුඛක් කරගත්තා නේද? කියන්නේ ඇහැ කියලා නිමිත්තක් ඉස්සර හදාගෙන තියෙනවා. කොයි වෙලාවෙ හරි. එතකොට ඒක නේද දැන් මෙතෙන්ට ගස්ති. දැන් පේනකොටත් එහෙනම් ඇහැ තියෙන්න ඕන. ඇහැ කියනකොටම දැන් හිතට පේනවා නේද ඇහැක සතහනකුත්. සුදු පාටයි කළු පාට බෝලයක් තියෙනවා. අරවා මෙයා පේනවා නේද හිතට? තමන්ගේ හැම මතක් කරනකොට. එතකොට මේ ඇහැට පේන ඇහැක්ද හිතට පේන ඇහැක්ද?
හිතට
පේන ඇහැක් නේද? හිතට පේන්නේ කොහෙන්ද? පෙර ඇසුරක් නේද? කලින් දාගත්තු එකක් නේද? මේ මොහොතේ පේන එකක් නෙවෙයිනි. හිත දෙයක් හදන්නෙම කලින් පෙරැසුර. පෙරැසුර කියන්නේ නිමිති නේද ඔය අරගන්නේ? කලින් ඉතුරු කරගත්තු නිමිති ඇහැ කියලා නිමිත්තක් අපි ඉස්සර හදාගෙන තියෙනවා. ඒක නේද දැන් මේ ගත්තේ. මෙහෙම පේන්න නම් මෙන්න මේ වගේ ඇහක් මගේ ඇහක් තියෙන්න ඕන කියලා. දැන් පේනවද?
ඒ කියන්නේ ලෝකෝත්තර මට්ටමේදී චක්කු විඥානය කියලා එකක් නැහැ අතරව නේද?
ඔව් ඒක තමයි ඇත්ත. ඉතින් අවිද්‍යාවෙන් කනෝපු එකනේ. එහෙනම් තමයි කිව්වේ විඥානය අසුරු කළත් මම වෙමි. දැන් රූපය අසුරු කළත් මම වෙමි විතරක් නෙමෙයි. වේදනාව අසුරු කළත් මම වෙමි. සංඥාව අසුරු කළත් මම වෙමි. සංකාරය අසුරු කළත් මම වෙමි. විඥානය අසුරු කළත් මම වෙමි. අසුරු නොකරගෙන නෙවෙයි. අපි පහටම කියනවනේ ඒක ආනන්ද සූත්‍රෙදි. දැන් බලන්න ඇහැ ඇසුරු කරන එක. දැන් අපි සාමාන්‍ය ලෝකයාගේ මට්ටම ඇහැක් තියෙනවනේ පේන්න කියන මට්ටමේදී ඔය ඇහැ ඇත්තටම මේ මොහොතේ දැකපු ඇහැක්ද නැත්නම් අර පෙර ඇසුරකින් ගත්තු එකක්ද? මේ මොහොතේ තමන්ගේ ඇහැක් මතක් වෙනවනේ. ඒක මේ මොහොතේ අද්දකින් ඇහැක්ද පෙර ඇසුරකින් ගන්න එකක්ද?
පෙර ඇසුර.
පෙර ඇසුරකින් ගන්න.
ඒක හැමෝටම පැහැදිලි නේද? තමන්ගේ හැකාට හරි මේ මොහොතේ පේනවද? නෑනේ. හැබැයි හිතට පේනවා මගේ ඇහැ මෙහෙම තියෙන හින්දා තමයි මේ රූප පේන්නේ කියලා. ඒ පේන ඇහැ පෙර ඇසුරකින් ගත්තු එකක් නේද? පෙර ඇසුරකින් ගත්තා නම් ඒ අතීත සකස් කරගත්තු නිමිත්තක් තමයි දැන් මෙතෙන්ට අරන් තියෙන්නේ. අතීත නිමිති හදුවේ කර්මයක් නේද? ඒ නිමිත්ත හදපු වෙලාව. දැන් අපි මේ මොහොතේ නිමිත්තක් හදුවනම් ඒක නම කර්මයක් කියනවනේ. එතකොට ඇහැ කියන නිමිත්ත ඉස්සර අපි කොයි වෙලාවෙ හරි හදලා තියනවනේ. එතකොට ඒක පෙර කර්මයක් නේද? එහෙනම් ඇහැ කියන්නේ පුරාණ කර්මයක් කියන එකේ වරදක් තියනවාද මේ බුද්ධ දේශනාව? හැක් තියෙන කෙනාට ඔක පුරාණ කර්මයක්. ඔක නේද ඇත්ත? එකයි කියන්නේ චක්කම් බික්කවේ පුරාණ කම්ම. ඒක හරි. හැබැයි දැන් අපි මේ පුරාණ කර්මෙන් හදාගත්තු වෙහි ඇත්ත දැක්කේ නැහැ. තාම ඒක පටිච්ච සමුප්පන්න බව දැක්කේ නැහැ නේද? තාම පටිච්ච සමුප්පන්න බව දැකන්නේ. දැන් මේ මොහොතේ හැදුනේ කොහමද? අවිද්‍යාවෙන් පැනෙවුවා නේද? ඇති හැටි නොදන්න කමට. හිතෙන් සිහි කරගත්තු ඇහක් නෙමෙයි මේ මේ තියෙන ඇහෙන්මයි දැක්කේ කියන මට්ටමකට අපිපත් වුණා නේද ලෝකෙට අහුවෙලා. ඇත්තටම වෙලා තියෙන්නේ පෙනීම කියන සිද්ධිය විතරයි. දැකීම කියන සිද්ධිය විතරයි සිද්ධ වෙලා තියෙන්නේ. අපි පෙනීම ගැන කල්පනා කරන්න ගිහිල්ලා අතීත කර්මයකින් හදපු නිමිත්තක් සිහි කරගෙන අන්න ඒක තියෙන්න ඕන ඔහොම පේන්න නම් කියලා දැන් ඇහැ කියන එකක් පනවගත්තා නේද? දැන් ඒ ඇහැ පැනෙව්වේ මේ මොහොතේ තියනවා කියන ඇහැ පැනෙව්වේ ආයතන මුලාවෙන් නේද? මේ මොහොතේ සිද්ධ වුණ දේ දැක්කේ නැති හින්දා නේද? අවිද්‍යාපච්චා සංකාරයක් වෙනව නේද ඒක? පේනවාද මේ මොහොතේ අවිද්‍යාව? මේ මොහොතේ හැදුවේ අතීත අවිද්‍යාවෙන්ද දැන් අවිද්‍යාවෙන්ද? මේ මොහොතේ හැපෙනේ.
දැන් අවිද්‍යාව.
එතකොට පේනව නේද ඇහැ පටිච්ච සමුප්පන්නයි කියලා. මේ ඇතිකල්හි මේ අවිද්‍යාව තියෙනකම් මේ දැන් ඇහැ තියෙනවා. ඒ අවිද්‍යාව නැත්තම් දැන් ඇහැ පැනවෙයිද? අන්න එතකොට පේනවා එක උපදින ධර්මයක්. මේ අවිද්‍යාවෙන් අපි උපදගෙන වතුරේ ඉන්න බල්ලා වගේ. ඇත්ත ඇති හැටි නෙමෙයි. ඔය අවිද්‍යාව මත කරපු සංස්කරණයක්. වතුරේ බල්ලෙක් හැදුවා වගේ අපි ඇහැක් හැදුවා. අපේ ගෙවිලා නැහැ මේ මානසිකත්වේ තමයි. ලෝකෙට අයිති මානසිකත්වේ. දැන් පේනවාද ඇහැ සංකතයි පටිච්ච සමුප්පන්නයි බව දකින්න? ඒක දකින්න නම් ඉති රූපං ඉති රූපස්ස සමුදය. ඉති රූපං කියන්නේ ඇහැ තමයි රූපය. දැන් එහෙනම් සමුදය හොයා ගන්න. සමුදය හොයන්න කිව්වේ එළියෙන් නෙමෙයි. ඔය ඇහැ හැදිච්ච මේ ලේමස්නහර නෙමෙයි හොයන්න ඕන. සතර මහා ධාතුව නෙමෙයි. තමන් තුලින් ආයතන තුලින් ඇහැ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? එතකොට පේනවා ආයතන මුලාවකින්මයි ඔක පැනෙන්නේ මේ මොහොතේ. නම මේ මොහොතේ අවිද්‍යාවට මේ මොහොතේ හැක්කදුව. මේ ඇති කල්හි මේ ඇති. ඒ අවිද්‍යාව නැතිුණා නම් ඇහැක් උපදීද? උපදින්නේ නැහැ. දැන් තේනවද පත්ම මේ හටගත්තු එක නැති වුණා නෙවෙයි. හටගන්න අවිද්‍යාව යෙදුන නිසා ඇහැක් පැනෙවුවා. ඒ අවිද්‍යාව යෙදු නැත්තම් දැකීමෙන් නවති ඇහැක් හදන එකක් නැහැ. එකෙන් නවති නේද? එතකොට අර ඇති වෙලා නිරුද්ධ වුණ කතාවක් නෙවෙයි. උපදින්නේම නෑ. අපේ මේ මොහොතේ මෝඩකමටයි අපි ඔක උපද්දලා තියෙන්නේ. ඒතර මෝඩකම තියෙන කෙනා ඉන්නකොට ඒක උනේ කොහොමද කියලා විස්තර කරන්න වෙන ඕක පුරාණ කර්මය. ඒ පුරාණ කර්මය හදන්න එතකොට ඔන්න ප්‍රේස කර්ම ගැන කතා කරන්න වෙනවා, විපාක ගැන කතා කරන්න වෙනවා. එතකොට මනුස්ස මට්ටමේ විපාකයක් ඔක එන්නේ, මනුස්ස හැක විපාකයක්. ඉතින් මේ මනුස්ස භවයක් හැදුවේ කොහොමද? එතකොට අන්න කම්මස්සගත සම්මාදිට්ඨියට යන්න වෙනවා ලෝකෙට ඉදිරියටින්. දැන් අපි මේ මොහොතේ අවිද්‍යාවෙන් ඇහැක් පැනෙව්වා. මේ මොහොතේ අවිද්‍යාව නැත්තම් ඇහැක් උපදින්නේ නැහැ කියන ධර්මතාවයේදී අර එකක්වත් තියෙදනාද? ඇහැ කියන්නේ වතුරේ හදපු බල්ලෙක් වගේ කියන මට්ටමට ගියාම අවිද්‍යාව මතයි පනවන්නේ. අවිද්‍යාව නැත්තම් පැනවෙන්නේ. අපිට ඇහැ පැනවෙනවා තාම පරණ පුරුද්දට. රහතන් වහන්සේගේ අවිද්‍යාව නැති හින්දා ඔහොම පැනවෙන්න බෑ. ආයතන මුලාවක් නැති හින්දා. ඔය ධර්මතාවය දැක්කොත්. නැති වෙලා නැති වෙන කතාවක්ද? හටගෙන නිරුද්ධ වෙන කතාවක්ද? දැන් දකින්නේ පටිච්ච සමුප්පාදේ. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. ඒක පටිච්ච සමුප්පාදේ දැක්කොත් නේද දහම දැක්කම. තනමයි චතුරාර්ය සත්‍ය හැපෙනවා නම් ඔන්න දුක පංච උපාදානස්කන්ධය වෙහැදී දුකට හේතුව පේනවා මේ ආයතන මුලාව අවිද්‍යාවෙන් උන මුලාව. මේ මුලාව තියෙනකන් දුක තියෙනවා, ඇහැ තියෙනවා, රූපේ තියෙනවා, පංච උපාදානස්කන්ධය තියෙනවා. හටගන්න හටගෙන නිරුද්ධ වෙන්නේ ඒක වෙන කතාවක්. අවිද්‍යාව තියෙනකන් හටගන්න. අවිද්‍යාව නැත්තම් උපදින්න බෑ නේද? නිරෝධයි නේද? නිරෝධ කියන්නේ ඇති වෙන නැති වෙන කතාව නෙවෙයි. උපදින්නේම නෑ. උපදින්න හේතු නෑ. ඒකට හටගත්තු ඵලයක් නැති වෙන කතාවක් නෙවෙයිනේ. ඵලය හටගන්න හේතු නෑ. ඒ දැකීමෙන් නවතිනවා. ඇහත් පණවන්නේ නෑ. දැකීමෙන් නවතිනවා. රූප පණවන්නේ නෑ. අජ්ජත්ත බහිද්ද පණවන්නේ නෑ. රාය ඇසයි රූපයි නැත්තම් චක්කු විඤ්ඤාණය උපදින්න පුළුවන්ද? චක්කුංච පටිච්ච රූපේච රූපජ්ජති චක්කු විඤ්ඤාණ. ඇහත් නැත්තම් රූපත් නැත්තම් දැන් චක්කු විඤ්ඤාණය කොහෙන්ද හටගන්නේ? එතකොට කියන්නේ නැහැ චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඤ්ඤාණේ අසති. දැන් ප්‍රස්සපඤ්ඤාත්තියට මොකද වෙන්නේ? එහෙම දෙයක් පනෝ ගන්නවා කියන එකක් විද්‍යමාන වෙයිද? විද්‍යමාන වෙන්න බෑ. එතකොට ඔය ඇහැට කියපු කතාවමයි චක්කු විඤ්ඤාණයට කියන්න වෙන්නේ නේද? මම පටන් ගත්තේ චක්කු විඤ්ඤාණේ විපාක විඤ්ඤාණයක් කිව්වන්. ඒ විපාක විඤ්ඤාණේ තියෙන්නේ සසරේ යන කෙනාට, ලෝකේ යන කෙනාට. විද්‍යාව තියෙන කෙනාට. විඤ්ඤාණෙත් පටිච්ච සමුප්පන්නයි කියලා දැක්කොත්. අවිද්‍යාව ඇති කල්හි පැනවෙනවා. අවිද්‍යාව නැත්තම් උපදින්න බෑ. එහෙම ධර්මතාවයක් නේද විඥානේ? ඒත් විඥානේ අනිත්‍ය සංඥාව ඕක නේද? මේ ඇතිකල්ලි මේ වේ. මේ නැත්තම් අහම වෙන්න බෑ. අපි මෙච්චර කල් බලලා තියෙන්නේ ආ ඒ විඥානේ ඇති උනා නැති උනා. ආ හටගත්තු දේ නිරුද්ධ වුණා. ඒක ලෝකෙටයි තියෙත්. දැන් බලන්න තියෙන්නේ අවිද්‍යාව තියෙනකන් විඥානේ හටගත්තු. අවිද්‍යාව නැත්තම් විඥානේ උපදින්නද? ඕක මතක තියාගන්න. මේ රූපෙට වේදනාවට සංකාරයට විඥාණයට කියන ඒ පහටම පොදු ධර්මතාවය ඕක. මේ ඇතිකල්ලි මේ වේ. අවිද්‍යාව ඇතිකල්ලි ඕක වෙනවා. අවිද්‍යාව නැත්තම් උපදින්න බෑ. ඒකයි නිරෝධ කියන්නේ. ඕක නේද ලෝකෙන් එතර වෙන සම්මාදිට්ඨිය. ඔකට આવුත් නේද ඔය එකක්වත් ඇසුරු නොවෙන්නේ. ඇසුරු කළොත් මම වෙමි. ඒකෙන් බේරෙන්න බෑ. දැන් මම නොවෙන මගේ නොවෙන මගේ ආත්මේ නොවෙන ඔය පහ ඉතුරු කරන්න ගිහිල්ලා තමයි අපිට ඔක අහුවෙන්නේ නැත්තේ. ඒ පටිච්චසමුප්පන්න බව දකින්න අනිවේනි. ඒ දෙය තියෙනවා. ඕක මම නෙමේ කියන්නේ නේ හදා. තේරෙනව නේද මේ දෙකේ වෙනස?
ඔබ තේරෙනවා මේ දැන් ඇත්තටම මේ අර පුරාණ කර්ම රහතන් වහන්සේට පුරාණ කර්ම ඡය වෙනවා කියන එක ඔතනින් පැහැදිලි වෙනවා නේද? දැන් අඟුලිමාලයේ කියෙහෙම ඔක්කොම කර්ම ඡය වෙලාම ගියා කියන්නේ අර විඥානය තමන් පණවගත්ත එකක් කියලා එතනින් අතහැරෙනවා. මේ තර පැහැදිලි කියලා තමයි මට හිතෙන්නේ. තිරුවන් සරණයි.
නෑ, ඒ කතා නම් අහන්න ලැබෙන්නේ ඔය ක්ෂය වුණ කතාවක් නෙවෙයි. අඟුලි මහල රහතන් වහන්සේටත් කර්ම ඵල දුන්නා කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. ඒවා මේ අවබෝධයක් නැතුව ලෝකෙට අයිතිපැත්තෙන් කියන කතා. රහතන් වහන්සේලටත් විපාක දුන්නා නේද කියන එක තමයි අපිට අහන්න ලැබෙන්නේ. ඔකට උත්තරේ තමයි අර යමක සූත්‍රය තිබුණේ. නහෝති පරම් මරණාති කියන එක පාපක දෘෂ්ටියක් කියලා රහතන් වහන්සේ. ඒතර අපි තේරුම් ගන්න ඕන අවිද්‍යාව දුරු වුණ මොහොතේ පටන් ඉපදීමක් නැහැ. ඉපදීම ශ්‍රේකලා. ඉපදු නැත්තම් කර්මඵල කතාවක් තියනවාද? කාටද ඒක තියෙන්නේ? ඉපදු නැත්තම්. ඒක තේරුම් ගන්න අර කතා කියන්නේ සක්කාය දිට්ඨිය මත ඉඳන් නේද? පුද්ගලයේ පනෝගෙන එයාට වෙන දේවල් නේද ඔය කතා කරන්නේ? එක්ක රූපය නිසා සක්කාය දිට්ඨිය හදාගෙන නැත්නම් වේදනාව නිසා සංඥා නිසා සංකාර නිසා විඥාන නිසා ඔය පහෙන් මොකකින් හරි නැත්නම් ඔක්කොම එකතු කරලා හරි සක්කාය දිට්ඨියක් හදාගත්තු කෙනාට තමයි රහතන් වහන්සේට සිද්ධ වෙන දේවල් ගැන කතා කරන්න පුළුවන්. සක්කාය දිට්ඨිය හටගන්නේ කොහොමද? මේවා ඇසුරු කළොත් මම වෙන්නේ. ඇසුරු නොකරගෙන නෙවෙයි. ධර්මතාවය තේරුම් ගත්තොත් මං හිතන්නේ ප්‍රශ්නේ ඇයි කියලා. මේකේ අර තව එකක් කියන්න ඕන. මේ කර්ම ක්ෂය කතාවක් නෙමෙයි, කර්ම ගෙවන කතාවක් නෙමෙයි. කර්ම අදාළ නැහැ. කර්ම කතාව යෙදෙන්නේ නැහැ. ඔක ලෝකෙට අයිති කතාව. ලෝකෙන් එතර වුණා කියලා ඒවා අදාළ නැහැ. තේරුණාද? ආ, වතුරේ බල්ලගේ ඇත්ත දැක්කට පස්සේ බල්ලා ගැන කතා අදාළ නැහැ. ඇයි? ඒක නිරෝධ ධර්මයක්. මෝඩකමට උපද්දගත්තු ධර්මයක්. මෝඩකමට උපද්දගත්තු ඒවා ගැන කතාවක් නැහැ. මෝඩකම දුරු වුණාම. ඒකයි කියන්නේ මේ සක්කාය දිට්ඨිය දුරු වීම තුළ මේ මොහොතේ මම ගැන කතාවකුත් නැහැ. අතීතේ මම ගැන කතාවකුත් නැහැ. අනාගතේ මම ගැන කතාවකුත් නැහැ. ඒ කතාව තියෙන්නේ සක්කාය දිට්ඨිය තියෙනකන් විතරයි. ඒක තියෙනා නේද ධර්මයේ?
ඔව්, දැන් ඩාවි ඔතෙන් ඕක කොහොම දැන් අපි තේරුම් ගන්නවා. හැබැයි සමහර වෙලාවට වෙන කෙනෙකුට වෙන කෙනෙක් සමහර කට්ටියත් එක්ක කතා කරනකොට අර කීනම් පුරාණන් නවං අති සම්භවං වාගේ තැන් වලදී අපිට අර පුරාණ කර්ම ෂේ වුණා වාගේ වචන භාවිත කරන්න වෙනවා නේද? තේරුම් ගන්න.
ඔක තමයි මේ ධර්මයේ තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ ලෝකෙට අයිති දෘෂ්ටියටත් ඔය වචන ටික ඔක්කොම ගලපන්න පුළුවන්. ලෝකෝත්තර පැත්තට වෙන විදිහකට ගලපෙන්නේ. ඒකට ලෝකෙට අයිති කියන ලෝකෙට අයිති විදිහට ගලපෙන්නේ මන් ධර්මයේ දැක්කා කියලා හිතාගන්නවා. අය සක්කාය දිට්ඨියෙන් කියන කතා කියලා තේින්නේ සක්කාය දිට්ඨිය මොකද්ද කියලා අඳුරගත්තට පස්සේ. එයාට පේනවා මේක රූපය ඇසුරු කරගෙන කියන කතාවක්ද නැද්ද? වේදනාව ඇසුරු කරගෙනද නැද්ද? සංඥාව ඇසුරු කරගෙනද නැද්ද? සංකාර ඇසුරු කරගෙනද නැද්ද? ඥානය ඇසුරු කරගෙනද නැද්ද? එකනේ අර යමක සූත්‍රෙදී අහන්නේ යමක ඔබ රහතන් වහන්සේ පණවන්නේ රූපය නිසාද? වේදනාව නිසාද? සංඥාව නිසාද? සංකාර නිසාද? විඥාන නිසාද? ධර්මයේ තේරුම් ගන්නකොට පේනවා මේකක් හින්දවත් පණවන්න බෑ. ඇයි? පහම මෝඩකමට පණවගත්තු ඒවා. ඒ නිසා තමයි කියන්නේ පෙර ධර්මය නොදන්න කාලේ මම ඕක කිව්වට දැන් ඒක වර්ධප්පව වැටහෙනවායි කියලා. තහම අවබෝධ වෙන හින්දා. ඉතින් අර ඒකට ගලපලා කියන අය ඉතින් අපි ඉතින් ලෝකෙට අයිති පැත්තකින් කතා කරන කෙනාව අපි තේරුම් ගන්න ඕන. ඔය කතාවත් කියන්නේ සක්කාය දිට්ඨිය තුල ඉඳගෙන මේවා ඇසුරු කරන ගම. ඒගොල්ලන්ට ඊට වඩා දෙයක් කියන්නත් බැ. ඒක අපි නුවණින් දකින්න ඕන. මේක සම්මා දිට්ඨිය තියනවා නම් මේ පැත්තෙන් මේ දහමට ගලපලා බලන්න පුළුවන් වෙන්න ඕන.
රවි ඔය අවස්ථාව නේද රවි? එතකොට අපිට අර කාලකාරම සූත්‍රයනෝ කියන්නේ බුදුජානකගේ දිට්ඨා දිට්ඨබ්බං කියවහම එතනින් කියනවා. එතකොට ඒ කියන්නේ විඤ්ඤාත්වා විඤ්ඤාත්බ්බං කියන එක කියන්නේ
දත්තා දත්තබ්බං දැකීම දැකීම විදිහට දැනගෙන දැකීම දැකීම විදිහට දැනගත්තට පස්සේ අපි දැකපු දෙයක් පණවන්නෙත් නෑ, දැකපු කෙනෙක් පණවන්නෙත් නෑ. න මඤ්ඤති. ඒ විතරනේ දැකීමක් පණවන්නෙත් නෑ, නොදැකීමක් පණවන්නෙත් නෑ. මොකද ඒව කොහොම ලෝකෙටයි තියෙන්නේ? ඒව මඤ්ඤණා විතරයි. රහතන් වහන්සේට ඒව ඒ මඤ්ඤණා හතරම නෑ. දුටුවක් මඤ්ඤණා කරන්නෙත් නෑ, නොදුටුවක් මඤ්ඤණා කරන්නෙත් නෑ. දැකපු දෙයක් මඤ්ඤණා කරන්නෙත් නැහැ, දැකපු කෙනෙක් මඤ්ඤණා කරන්නෙත් නැහැ. දැකීම දැකීම විදිහටම පිරිසිඳ දැක්කට පස්සේ එතකොට ලෝකයා ඔක දකින හැටි හොඳටම දන්නවා. ඒක අර දැන් ලෝකෙට අයිති කෙනෙක් දැකීම ගැන කතා කරනකොට මේ කතා කරන්නේ මේ හිඳ. දැන් අපි හොඳටම දන්නවනේ බල්ලා වතුරට බුරනකොට ඇයි බුරන්නේ කියන එක. අපි නොදන්නව නෙවෙයි. හැබැයි අපි ඒ මට්ටමට රැවටිලා නැහැ. එතනයි වෙනස.
ඔය අවස්ථාවේදී නදී එතකොට දැන් ඔය දිස්සා දිස්සබ්බං කියලා අනිත් තුනක් හතර කිව්වහම ඒ කියන්නේ අපි දැන් ඔය චක්කුම් පරිචරූපයේ උපද්දිති චක්කු විඥානං කියන ඒවා අදාළ නැහැ කියන එකද? එහෙනම් තේරුම් ගත්තොත් හරිනේ. ඒ කියන්නේ ඒක ලෝකයේ
ඒක වෙන්නේ ලෝකෙට අයිති කෙනා කිනෝ.
හරි.
ඒක අයිනේ නැත්නම්. පුතඥය. ඒ කතාව කියන්නේ කම්මස්ස කතාව සම්මාදිට්ඨිය ඉන්න කෙනා කියන එක දකිනවා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කඥාන තින්න සංගති පස්ස ඕක ප්‍රපංච දක්වා යනවනේ. ඉතින් කාගේද යන්නේ? ඒ කෘතඥය නැත්තම් කම්මස්සගත සම්මාදිට්ඨිය ඉන්න කෙනා. කෘතඥය ඔච්චර විස්තරයක්වත් දන්නේ නැහැ නේ. ඉතින් ටිකක් දහම දන්න කෙනා නේ ඕකක් දන්නේ. එයා කම්මස්සගත සම්මාදිට්ඨිය. තාම ලෝකෙට අහුවෙලා. එයා දැකලා නැහැ චක්කුස්මෙන් සති රූපේ සති චක්කුඤ්ඤ. මේ ඇතිකල්ලි මේ වේ කියන එකයි. මේ නැත්තම් අහුම වෙන්න බෑ කියන පටිච්ච සමුප්පන්න බව තාම දැකලා නැහැ. තමේ පටිච්ච සමුප්පන්න බව දකින කෙනා කියන්නේ සම්මා දිට්ඨිය තියෙන කෙනා. එයා තමයි ශ්‍රේක පුද්ගලයා. එයා දන්නවා මට තාම අර විදිහට වුණාට රහතන් වහන්සේට ඕම වෙන්නේ නැහැ නේ. නිරෝධේ ඥානෙ තියෙනවා. ඒකට ඒ සම්මා දිට්ඨිය තියෙන.
Thanks දාන්සාරි ධම්මානුසාරි කතාව දැන් තේරුණාද?
නවත්තන්න
එනවා.
එහෙම නැත්තුව නීවරණයක් වෙනවා. ඒ මම නම් හිතන්නේ මේ අපි දන්න ඒ අපි ඉගෙනගත්ත දේ පොලිෂ් කර සමන් යන්න ඕනේ. නැතු අපි ඉගෙනගත්ත දේ අයිය වැඩක් නැහැ කියන්නේ. කියලා පල්හර දැම්මොත් ඒකේ නීවරණයක් තමයි මගේ නම් වෙන්නේ.
මේ මට මතක් වුණේ මේ වෙලාවේ රවි ඇත්තටම අපිට උදා අර අපිට මේ මේක ටග් ගාලා මතක් කරගන්න උදව් වෙයි මේ අර බල්ලා ඉදන්ඩ යනකොට බල්ලයි මමයි දෙන්නම ඉදන්ඩ යනවා බල්ලා බල්ලාගේ රූපේ දකින මමත් බල්ලාගේ රූපේ දකින නමුත් මෙතන අවස්ථා දෙකක ඉන්නේ කියලා අපි දෙන්නම ඉදන්ඩ යනවා වගේ අදහසක් එනවනම් ඔය තැන ටග් ගාලා මතක් වෙයි කියලා මට හිතුණා එකපාරටම සර්වසර්ණ
සරත් බල්ලා පේනව නිසාම නේ අපි දක්ෂ වෙන්න ඕන දැන් අපි මුලාවෙ ඉන්නවා කියලා දැනගන්න එක ප්‍රඥාවක් කියලා මං කිව්වේ එතකොට අර මං කිව්වේ අර සර්ටිෆිකේට් එක ඉරුවා කියලා දැන් ඇඬෙන්නත් පුළුවන් කමන්නේ ඒ අඬන එක හොඳයි ලොකු ප්‍රඥාවක් මම තව ටිකක් දැන් හොයනවා අනේ වැඩේ තියෙන්නේ මේ කතාව දැන් මම අදත් කිව්වේ අලුත් කතාවක් නෙමෙයි මේක හැමදාම කියන කතාව. ඒ කොච්චර කිව්වත් අපේ අර තව පොඩ්ඩක් තියෙනවා මේ පරණ පුරුදු බලවත්කමක්. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ පුරුදු අතහැරලා මේක වෙන පැත්තකින් හිතන්න තාම හිත වැස්ති නැති ගතියක් තියෙනවා. ඒකට තමයි මේවා ආයේ අහන්න ඕන සාකච්ඡා කරන්න ඕන දැන් ඔයගොල්ලෝ කරන විදිහ හොඳයි. ආයේ සාකච්ඡා කරනකොට තව තව පොඩ පොඩ ඔක අලුත් වෙනවා. ආසේවිතා බහල්තා බහුලී කතා. මේ බුදුරජාණන් වහන්සේ දීපු උපදේශනේ. ඒක ඉතින් අපි හැමෝටම හැමම තමයි.
නෑ ඒක තමයි එතට මතක් කරගන්න පුළුවන් වෙනවා මෙතන වෙනසක් කියලා. මේ දකින තන් දෙකක ලොකු වෙනසක් නේ මේ තියෙන්නේ කියලා. මෙහෙම අපි අපිට හැමදාම බණ කියනවා වගේ බණ කිව්වට මේ එක ඔක්කොම ඔළුවට යන්නේ නැහැ. කොහොම චුට්ට තමයි යන්නේ. ඉතින් ඒක තමයි මේ අර භාවිතා බෞලීකත්ත හැමදෙස්සෙම ඕන වෙන්නේ.
බල්ලගේ රිෆ්ලෙක්ෂන් එක නෙමෙයි. බල්ලක් දැක්ක නේද?
නෑ ඒක තමයි වැදගත්. බල්ලයි දෙන්නම එකටම යන්න ඕන. මමත් බල්ලෙක් වගේ ඉස්සර හිටියා නේ කියලා හිතන්නම වෙනවා. තේරුම් ගන්න
මෙතෙන්දි මට නම් මම දැක්කේ දැන් අපි ඔක කොයිතරම් කතා කරලා තිබුණා අර මේ වෙලාවෙදි මට ඒක අමතක වෙලා තිබුණා. ඒක හොඳයි මං හිතන්නේ අමතක වෙලා තිබුණ දැන් ආයෙසරක් ඒක කියනකොට ඊට වඩා තව ටිකක් වැදගත් දර්ශනයක් එතනින් ඔළුවට එනවා කියන එකයි මම දැක්කේ. ඉක්මන් සරණ
ඒත් මං හිතනවා දැන් ඔයගොල්ලෝ ඔක්කොම يعني සාමාන්‍ය මට්ටමේ දැන් මේක කියනකොට තේරුම් යන මට්ටමකට ඇවිල්ලානේ. ඉතින් වැඩි හරියක් ඉන්නේ මේක කොච්චර කිව්වත් ඒ වෙලාවටවත් තේරෙන්නේ නැහැ. ඒක ලොකු දිනුවක් කියලා හිතන්න. මොකද එතකොට ඒක දැන් ඇහිලා තියෙනවා. ඥාන. එතකොට දැන් දැකීමට එන්න පුළුවන්. එතකොට ඒක ආයයි දාවිතාක් කරන එක තමයි කරන්න තියෙන්නේ. මම පරණ දෘෂ්ටි කැඩෙන විදිහට. ඒ රූපයක් ක්ෂණයකට හරි පිහිටියොත්, ඇති වෙලා නැති වෙන රූපයක් හරි පිහිටියොත් අපි දක්ෂ වෙන්න ඕන ඒ මොහොතේ වර්තමානෙත් ඔබ පිහිටියේ කොහොමද? පච්චුප්පන්න යෝ ධම්මං තත්ත්ව විපස්සති කියන එකට යන්න. ඉස්සෙල්ලා හිටියේ ඉපදිලා නැති වෙන, ක්ෂණයකට ඇති වෙලා නැති වෙන. දැන් ඒ ඇති වුණ ක්ෂණෙත් තියනවා විදර්ශනයක් කරන්න. එතනත් ඒක පටිච්ච සමුප්පන්න බව දකින්න තියෙනවා. මේ ඇති කල්ලි මේ වේ කියන ධර්මතාවය. ඒකට ඒ වර්තමානයේ විදර්ශනයට තමයි දැන් එන්න ඕන. පච්චුප්පන්න යෝ ධම්මං තත්ත්වසත්ත විපස්සති කියන කතාව. ඒක උකරන්න පුළුවන් මේ දහම අහලා තේරුම් ගත්ත කෙනෙකුට විතරයි. අන්‍ය ශාසනවලට ඕක කරන්න බෑ. ඒක තමයි මේ ක්ෂණ සම්පත්තියේ වටිනකම කියන්නේ. ඒක පැහැදිලි වෙනව නේද? ඒක තමයි ඔන්න ශ්‍රද්ධානුසාරී වෙන්න ඕන දේ. බුදුහාමුදුරගෙන ශ්‍රද්ධාවෙන්.
අද අද පටන් ගත්ත තැනින්ම හොඳට ඒ අක්ෂරන්ට අපිට අපි හොඳට කියලා දුන්නා ඒක. පැහැහෙන උදෘත මේ අපි දින දහමට තව ගාක් ඉති කරගන්න මේ මතක් කරගන්න සවස්වලට මුස්තන් ප්‍රතිපිට කලින් ඉෂු කරගන්න.
දැන් ડોક્ટર රවි මම අහනවා මේ දැන් අපි මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය බලනකොට ඊළඟට ඒකේ ඇති වෙන කෙලෙස් එහෙම බලනවා කියන්නේ දැන් මෙහෙම දැකගෙන යනකොට අපි ડિස්ටන්ස් එකක් ගන්නවා නේද මේ මම කියන එක ගැන පිළිකුලක් ඉපාවීමක් මේක මෙහෙමද එතකොට මමද මම කියලා නෙවෙයි මේ ඒකත් ප්‍රඥාවද යම් කිසි දෙයක් මම කියලා හිතනවද කොයිසක් හරි දැක ගන්නවා වැටහීමක් ඇති වෙනවා නේද මේක පිළිකුල් සහ කය වගේම මේකෙත් තියෙන පිළිකුලක් කියන එක නිසා මේ සමානට අතහැරෙන්න යනවා වගේ දෙයක් තියෙනවද එහෙම නේද කියලා මම අහනවා තෙරුවන් සරණයි එහෙම විය හැකිද කියලා.
ඔව් ඕකේ. පිළිකුලට වඩා එන්න ඕන කලකිරීම. කලකිරීම එන්නේ මෙහෙමයි. දැන් ඔය ජාති පහම. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහම නිකමට හිතන්න අර වතුරේ ඉන්න බල්ලෝ වගේ කියලා. රූපය කියන්නේ වතුරේ ඉන්න බල්ලෙක්. වේදනාව කියන්නේ වතුරේ ඉන්න බල්ලෙක්. සංඥාව කියන්නේ වතුරේ ඉන්න බල්ලෙක්. සංකාර කියන්නේ වතුරේ ඉන්න බල්ලෙක්. විඥාන කියන්නේ වතුරේ ඉන්න බල්ලෙක්. ඔන්න ඔය විදිහට දැක්කොත් අපි ඕවා මෙච්චර කල් ඇසුරු කිරීම ගැන කලකිරෙයිද නැද්ද? මොන මෝඩ තමටද මේවා? මෙච්චර කල් ඇසුරු කළේ කියලා හිතෙනව නේද?
හිතෙනවනේ. කියන්නේ ඒක දැන් කියන්නේ දැන් ඔය ජරා බල්ලෝ පස්සේ නාම ඇඟේ එල්ලෙනවනේ. ඒකුස ඒ පහක් ඇඟේ එල්ලෙනකොට යක් කියලා එනවනේ කොහොමත්. ඒ කියන්නේ ඔතන මේ සම්පූර්ණයෙන්ම එපා වීමක් එන්න පුළුවන් බව මට වැටහිගෙන යනවා කියලා මම හිතනවා.
ඒ කලකිරෙන්නේ බල්ලාගෙන නෙමෙයි මෝඩකම ගැන.
ඒ මෝඩකම
බල්ලා වතුරේ ඉන්න බල්ලා පිළිකුල් කියලා නෙමෙයි කලකිරෙන්නේ.
නෑ නෑ.
මොන මෝඩකමටද බල්ලෙක් කිපැද්දුවේ?
ඒ කියන්නේ මෝඩකම කියන්නේ එන පොඩ්ඩක් මෙතන දැන් ඒ මම කවදාවත් මේ මම කියන එක නම් මේ හිතම එක්කන කවදාවත් කැමති නෑනේ ඔය වගේ හිතන්න කියන්න. එතකොට මේ සිතුවිලි කෙලෙස් සිතුවිලි ඉබේම එන්නේ මට ඒක තේරෙන්නේ නැහැ කොහෙන්ද එන්නේ කියලා. මම හිතන්නත් ඉස්සරලා මම හිතපු දෙයක්වත් නෙමෙයි. මෙතෙන් දැන් අපි කියමු යමෙක් මුණ ගැහෙනකොට එයා ගැන මම කල්පනා කරන්නේ නැහැ මම මෙයා ගැන හිතන්න ඕන කියලා. නමුත් සංකාලා එයා ගැන
ඇයි එන්නේ? ඒවා අපේ පුරුදු කරපු සසර පුරුදු. සසරේ ආවේ ඔය පුරුද්ද හින්දා නේද? අනන්ත සසර කෙලවරක් පේන්නේ
නැහැ. ඒක පුරුදු කියන එක තව ටිකක් විස්තර.
පුරුදු කියන්නේ ආයතන මුලාව පුරුදු කරලා තියෙන. ආයතන ඇත්ත දකින්න හැටි පුරුදු කරලා නැහැ. ආයතන ඇත්ත දකින්න පුරුදු කරන්න පුළුවන් දහමක් ඇහෙන තියන කාලෙක විතරනේ. අනිත් හැමදාම අපි කලේ සසරේ යන විදිහට නිකුරුදු කලේ. ඒකට ඇහෙන් දකින්නකොටම අර ලෝකෙට ඇවිත් ඉතේ ගලාගෙන ඇවිල්ලා ඉවරයි. ඒක තමයි ඕගේ කියන්නේ සැඩපහර. ඒ සැඩපහර ගලාගෙන එනවා. ඉතින් අපිට ඒක නවත්තන්න බෑ. ඒ තරම් බලවත් ඒ පුරුද්ද. මේ ජීවිතේ මොනවා හරි පුරුද්දක් ඇති කරගත්තොත් එයාට කොච්චර අමාරුද මේ පුරුද්ද අතහරින්න. දැන් බොන්න පුරුදු වුණ කෙනෙකුට කොච්චර අමාරුද ඔක අතහරින්න මේ ජීවිතේ විතරක්. ඉතින් නිකන් හිතන්නකො සංසාරෙ දිගටම පුරුදු කළොත් එහෙම. ඒතකොට අපේ තියෙන්නේ මේ දකින දේවල් වලට රූප පනෝන එක ඒකට ඇබ්බැහිලා තියෙනවා. පුරුදු කරලා පුරුදු කරලා ওই ලෝකෙට අයිති පුරුද්දෙන්මයි අපි හසරේ ආවේ. ඉතින් ඕක නවත්තනවා කියන එක ලේසි නෑ. ඒක තමයි මේ බුදුහාමුදුරුවෝ ඒ හින්දා වැඩපිළිවෙලක් දීලා තියෙන්නේ. ඕක ගැන සිහියෙන් නුවණින් ඉන්න. වෙන විදිහක් නෑ. සතර සතිපට්ඨානෙමයි ඒකායන මාර්ගය. රූපය ගැන සිහියෙන් නුවණින් ඉන්න වෙනවා, වේදනාව ගැන සිහියෙන් නුවණින් ඉන්න වෙනවා. සිත ගැන සිහින්නවනින් ඉන්න වෙනවා, ධර්මතා ගැන සිහින්නවනින් ඉන්න වෙනවා. ඒක ඉතින් ඒක ක්‍රමානුකූලව ටිකෙන් ටික පුරුදු කරන්න ඕන දෙයක්. මේ ආර්ය දර්ශනයට අනුව.
හැබැයි මට මෙහෙම එකක් හිතෙනවා මේ ඔය කලකිරෙනවා කියන එක දැන් බුදුහාමුදුරුත් පාවිච්චි කරලා තියෙනවානේ ඔය අට්ටියති හරායති ජිගුච්චති වගේ වචන. ඒ වුණාට මට හිතෙනවා උදේ කලකිරීමට වැඩිය දැන් අපි මේ ඇත්ත දකින හින්දා හිතන්නේ නිකන් සතුටක් නෙමෙයි දෙන්නේ උතන ඇත්ත දකිනවා නේද සන්තෝෂයක් වගේ
සතියක් ඒක ඇත්ත දැකීමට සතුටු වෙනවා වගේ මෙච්චර කල් මෝඩකම ගැන කලකිරෙනවා මෙච්චර කල් තිබුණ මෝඩකම ඒ දකින්න දකින්න එතකොට මෝඩකම අතාරිනවා කලකිරීම පිළිබඳ දැන් නේද එන්නේ ඇත්ත දැකීම තුළ දුක් වෙනා නෙමෙයි. ඇත්ත දකින්නවා කියන්නේ ඉස්සර මං වතුරට බිරුවනේ කියන එක ගැන කලකිරෙනවා. ඇත්ත දකින්න කල දැනුත් සිය නොවන පිහිටන් නැති හැම තිස්සෙම අර විදිහෙම නේ.
ආන්න එතන හරි.
ඒක
තමයි මට නම් සතුටක් එන්නේ නැහැ. මේ මම එහෙම සතුටක් දැකලා නැහැ. මට තියෙන්නේ කලකිරීමයි පිළිකුලයි දෙක අතර වචනයක් තව තියෙනවා නම් එපා වීමක්.
ඒ කියන්නේ අපේ දැන් ඒක වෙන්නේ මෙහෙමයි. දැන් අපේ සිහිනුවන වෙලාව අඩුයිනේ. සිහිනුවන නැති ලෝකෙට අහු වෙන පැත්තනේ 99ක් විතර තියෙන්නේ. 100ට එකක විතරයි මේ සිහිනුවන පිහිටන්නේ. ඒ සිහිනුවන පිහිටන වෙලාවට විතරයි අරක ගැන කලකිරෙන්නේ. අපි රැවටිලා ඉන්න වෙලාවට අර වතුරට බුලන්නේ හරි සතුටින්. බල්ලතරහ බිරුවට ඌ බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්නේ හරි සතුටෙන් කැමැත්තෙන් බාරගන්න. ඇත්ත දකින්නකොට විතරයි ඕක ගැන කලකිරෙන්න පුළුවන්. දැන් අපේ ඇත්ත දකින්න වෙලාව අඩුයි. ඒකට අපි මේ වෙලාව වැඩි කරන්න ඕන. ඒක තමයි මේ සතිපට්ඨානේ සිහිය පිහිටන වෙලාව. වැඩි කරන්න කියන්නේ. දැන් නුවණක් එයි. ඔක දවස් 7ක් ඔය සිහිය එක දිගට පිහිටෙව්වොත් රහත් නොවුනත් තමයි පුදුමේ. අනාගාමි නොවුනත් තමයි පුදුමේ. අපිට ඉතින් බැරි කමට කරන්න දෙයක් නැහැ. බැරි වෙලාවත් අපිට නිකන් හිතන්නකෝ විනාඩි 5ක් එක දිගට ඔක සිහිය පිහිටියොත් ඔච්චර වෙනසක් වෙයිද? දවසක් තිබුණොත් කැඩෙන්නේ දවස් හතක් හිටියොත් අනාගාමි නොවුනත් තමයි පුදුම වෙන්නේ.
ඒක දිගටම බලාගෙන ඉන්න අමාරුවක් තියෙනවා. ඒ දිගටම බලාගෙන ඉන්නකොට සිත හැංගෙනවා නේද? සිතේ සිතුවිලි එන්නේ නැතුව බොහොම වෙලාවක් යනවා.
ඒ මොකක් හරි වෙලා අපේ නීවරණ ටික පණිනවා. නීවරණ ටික එළියට එනවා. එක්කෝ නින්ද යන්නත් පුළුවන්. ඒ තීන මිද්දේ තියෙනවා ಜಾති දෙකක්. නින්දම විතරක් නෙමෙයි තීන මිද්දේ. හිතේ ලීන බව. හිත හැකිල යන ගතියකට යනවා. ඒකත් නීවරණයක ලක්ෂණයක්. ලීන ගතිය කියලා කියන්නේ ඒකට. ගොඩක් අය සමාධියේ ඉඳලා ඒක වෙනවා. හිත හැකිලෙනවා. විදර්ශනය කරද්දිත් ඒක වෙන්න පුළුවන් ඉතින්. හොඳට සිහිය තිබුණ නැත්නම් එනක එකක් දන්නේම නැතුව කම්මැලි වෙලා යනවා නිකන්. නිින්ද ගිහිනුත් නෙවෙයි. හිතේ මැලි ගතියක් එන. අයියේ තීන මිද්දේන එක ආකාරයක්. ඒ වගේ නිරන පහම එක එක පැත්තෙන් එනවා. ඉතින් ඒ අපිට හිතා ගන්න බැරි විදියට. ඒ හින්දා තමයි මේක එක දිගට පවත් ගන්න බැරි. ඒකයි මේකට වීරයක් ඕන කියන්නේ. ප්‍රදම් වීරිය. සතර සම්‍යක් ප්‍රදම් වීරිය කියලා කියන්නේ. මේක පොඩි වැඩක් වුණාට ලොකු වීරයක් ඕන. මේක පවත් ගන්න. එකලා තියන්නේ අපේ අර සසර පුරුදු බලවත් හින්දා. ඕගෙට අහු වෙලා ඉන්නේ, සැඩපහරට අහු වෙලා ඉන්නේ. එතකොට මේ ඕග තරණය, සැඩපහර තරණය කිරීම බොහොම පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. අපිට ඉක්මන් වුණාට ඒක තරණය වෙන්නේ නැහැ. ඈ. ටිකෙන් ටික දැඩිවම උත්සාහ කළත් කරන්න බෑ, උත්සාහ නොකළත් කරන්න බෑ. දෙකට අතර එකක යන්න වෙනවා. ඉතින් ඔක වෙන්න දීලා අපි සිහිය පිහිටෝ පිහිටෝ ඉන්න වෙනවා. වට හරියන්නේ නැහැ. මම මෙච්චර සිහිය පිහිටනවා තාම මේක කරගන්න බැරි වුණා. ඒක එහෙම තමයි. හැබැයි Tamanta නුවණක් එනවා නම් අන්න එන්න එන්න මාර්ගයේ වැඩෙනවා. දැන් ඉස්සරට වඩා මේකේ අවබෝධයක් තියෙනවා. ඒක තමයි තියෙන්න ඕන. අපි ඉබේම නැති වෙනවා. මම මේ ඵලේ ලැබුවද නැද්ද කියන කතාව නෙවෙයි ඊට පස්සේ තියෙන්නේ. මාර්ගේ ඉන්නාද නැද්ද, සීය තියනාද නැද්ද කියන කතාව විතරයි. අපිට මේකේ නැහැ ඉන්න දැන් අවබෝධය එනවා අපි රවටන දැන් වැඩි කියන එක. අලයක් ලැබුවා කියලා රැවටෙනවට වඩා හොඳයි තව ටිකක් සීයෙන් වුණ හිතන එක.
ඒක එහෙම තමයි. දැන් මම දකින්නේ අර මේ මේක දකින්නට සතුටුද කියපුව එක නෙමෙයි. මම දකින්නේ මෙන්න මේ විදිය. සමහරට මමම හිතනවා දැන් මට කල්යාණ මිත්‍ර සේවනය තියෙනවා. ඒකට අපි කතා කරන්නේ එක විදියකට. ඒකකොට එතන කියනවා ශාන්ත ස්වභාවයක්. දැන් මට මේ හිත පේන්නේ හුඟක් වෙලාවට කියන්නේ දිලිහිදී සිත පේන්නේ මේ බේබදු මේ කැත කතන්දර කතා කරන කෙනෙකුගේ ආශ්‍රය ලැබුණා වගේ. අන්න ඒ වගේ පිළිකුලක්ද ඒක තියෙන්නේ? අකමැත්තක්ද මොකද්ද මන් දන්නේ නැහැ. මට සම්පූර්ණයෙන්ම හිතන්නේ සම්පූර්ණයෙන්ම විද්‍යාවෙන් පිරුණු කිසිම මිත්‍රයක් මිත්‍රත්වයක් නැති සිතක් හැටියටයි මම මේක දකින්නේ. හරි හරි වැරදි හරි මට වැටහිලා තියෙන්නේ, දැකගෙන තියෙන්නේ
ඒක තමයි වෙන්න ඕන. ඕක තමයි ගොඩාක් හොඳයි. ඒක අපිට ඕක පේන්නේ නැති වුණත් තමයි ආයෙ ලෝකෙට ඇදිලා යන්නේ. ඕක පේන්න පේන්න ඉතින් ඒක නිදෙන්නනේ උත්සාහ කරන්. ඒක හොඳයි ගොඩක්.
ඉතින් යාර අර සතුට දැනෙන එක වේදනාවක් නේද?
මට මං ඒක තමයි දැන් මට මං උතර කියන්න අදහස් කරේ. දැන් මුකුත්ම නැතුව නිකන් අන්දමන්ද වෙලා ඉන්න කෙනෙකුට නැත්නම් වතුර වැටිච්ච කෙනෙකුට ගහගෙන යන කෙනෙකුට පීනන්න පුළුවන් පැත්තක් හරි එක මොකක් හරි අහු වුණාම යම්කිසි සතුටක් දැනෙනවානේ. දැන් මේ වැඩේ තමයි මට කරන්න තියෙන්නේ කියලා හරි අන්න එතකොට සතුටක් එනවා. හැබැයි අපිට ඒ සතුටත් විදර්ශනා කරගන්න තමයි තියෙන්නේ කියලා තමයි දැන් ඉතින් මට දැන් තේරෙන්නේ. ඒ සතුට කියලා මම අදහස් කරේ දැන් මේ යන්න පාරක් හරි කරන්න වැඩක් හරි තියෙනකොට එනවනේ යම් සතුටක්. අන්න ඒකයි තේරුම් ගන්න.
දැන් නිකන් දකින්න පුළුවන්ද මම අර ඉස්සෙල්ලා කියපු සූත්‍රේ ශ්‍රද්ධාව ඇති වෙන්න මොනවද එන්න ඕන කියලා?
සත්‍ය දැකගෙන යන තමන්ට අර ඕපනින් එකක් තියෙනවා සත්‍ය දැකීමේ නේ යන මග පෙනීමක් තියෙනවා එතකොට ශ්‍රද්ධාව ඇති වෙනවා හරියට බුදුහාමුදුරු කොයිතරම් මහන්සියක් අද දෙන්නේ ධර්මයට විශාල ආදරයක්
තියෙනවා ධර්මය අහන්න ඕනේ ධර්මයේ ඇහිම තුලින් තමයි එන්නේ ඇහෙනවා කියන්නේ ඇත්තටම අහලා අර මනසින් විමසලා නිකම්ම කනට ඇහෙනවා කියන එක නේ ධර්මයේ තමන්ගේ මේ අවබෝධයක් බවට පත් වෙන්න ඕනේ නේද එතනින් තමයි ඊට පස්සේ තමයි යමක් කරන්න පුළුවන්
ජීවිතය කර ගන්නවා නේද
එතන අර ශ්‍රද්ධාව ඇති වෙන්න කිව්වනේ නේද ධර්මය ඇහෙන්න ඕන සද්ධර්මය ඇහෙන්න ඕන ඒ සද්ධර්මය ඇසීම තුළ තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ එතකොට ඒකේ තියනවා නිකම්ම ඇහෙනවා නෙමෙයි ඉතින් ධර්මයේ Tamanට නුවණක් එන්නත් ඕන මේක තමයි ධර්මය කියලා ඒ තුළ තමයි අපිට මේ බුදුහාමුදුරුව ගැන ශ්‍රද්ධාව වැඩි වෙන්නේ. ධර්මයේ ඇත්ත දකින්න දකින්න මේක වෙන කාටවත් මේක කියා දෙන්න බෑ. කියන පැත්තෙන් එනවා. නේද?
පරවේ ආයි දෙන්නත් ආයි ලෝකෝත්තර පැත්ත වෙනවා නේද? ඒ කියන්නේ අපි අත්දැකීම තුලින්ද ඒ කියන්නේ ඒ අර ධර්මය ලෝකෝත්තර පැත්තට යවෙන්න තමයි ඔය සද්ධර්ම ශ්‍රවණය උතනින් පටන් ගන්න. නමුත් ලෝකේ ඉන්නකොට සද්ධාවත් හින්දා තමයි ධර්මය අහන්න යොමු වෙන්නේ. ඒ එතන දෙකක් දල වශයෙන් වෙන වෙනව නේද?
නැති වාණිහිතනේ ශ්‍රද්ධාව අර අපි ඉස්සර කියන විදිහට ශ්‍රද්ධාව කියන්නේ අනුමානෙන් තේරෙනවා මේක තමයි යන්න ඕනේ මාර්ගය කියලා මේක තමයි දැන් අපි නිකන් හිතුවොත් මොකක් හරි කියනවා අපි දැන් ওই ඉගෙන ගන්නකොට මෙච්චර මුස්තර කල් ඉගෙන ගත්තා අපි නිකන් සයන්ස් එක ලොජිකල් දලු අපි ඒක තියරීස් ඉගෙන ගන්නවා තියරීස් ඉගෙනගෙන එහෙමම තියෙනවා කියලා එතකොට අපි තේරෙනවා මොකක් හරි යමක මොකක් හරි අපි කියමු එනර්ජි එක හරි ඒකේ තියෙන මොමන්ට් මොකක් හරි එකක් එක්ස්ප්ලেইন කරන්න නම් ගන්න ඕනේ මේ අර තියරීස් 10න් මේ තියරී එක තමයි හරිම තියරී එක අනිත්‍යයෙන් ඉස්සර හරියන්නේ නැහැ කියලා අපිට නිකන් තේරෙනවා නමුත් තේරුණාම ඊට පස්සේ අපි ඔක ඉගෙනගෙන අපි දැන් ඉගෙනගෙන ඉන්නවා. ඉන්නකොට ඔන්න එක අපිට එක ප්‍රොබ්ලම් එකක් දෙනවා සෝල්ව් කරන්න අපි ඔක ඇප්ලයි කරනවා. ඇප්ලයි කරනකොට ඕකේ හරි දැන් අරක ටිකක් තේරෙනවා. ටිකක් අර තේරෙන ගතිය වැඩි වෙනවා. ඊට පස්සේ තව ප්‍රොබ්ලම් එකක් දෙනවා. එතකොට ඒකට ඇප්ලයි කරන්න හදනවා සමහරක් ආද හිර වෙනවා. ඒත් ඔන්න ඒකත් ඔන්න කියලා දෙනවා කවුරු හරි. දැන් මොකද අර කන්සෙප්ට් එකද තව ටිකක් තේරෙනවා. එතකොට තව ප්‍රොබ්ලම් ඔහොම දැන් මං හිතන්නේ දැන් අද වුණත් දැන් ඔය අද අහපු ප්‍රශ්නය අපි සාකච්ඡා කරපු දේ මේ මොකද චක්කු විඤ්ඤාය මේ ඔක්කොම විපාකද කියන එක මට නම් තේරිච්ච හැදියට මේ තේර අපිට දාපු තව ප්‍රොබ්ලම් එකක් ඕක එක පාට අපිට අර ඉගෙනගත්ත පීරියෙකට ගලප ගන්න හරියටම අමාරු කිව්වා අරගෙන මම කිව්වට අර concept wise හරියට මේක solve කරලා මේක prove කරන්න හම්බුනේ නැහැ. ඉතින් දැන් අපි කියලා දුන්නා. දැන් එතකොට ඔන්න දැන් අර මේ theory එක establish කරගන්න තවත් example එකක් හම්බුණා. ඉතින් ඕක එතකොට දැන් අර තියරි එකේ තියෙන ඒක තියෙන මේ ඒක ගැන තියෙන රිලයිබල් එක ඒක ගැන තියෙන විශ්වාසය දැන් තව ටිකක් වැඩි වුණා. ඕක මම හිතන්නේ අන්නේ ඒකයි මට හිතෙන්නේ මේ සද්දාංකාරය කියන්නේ තියරි එක ගණන්වනවා ගණන්ගෙන මේක Taman කියලා යම් කිසි දල හැංගීමක් වෙනවා. ධර්මානුසාරී කියන්නේ මේ ධර්මය ඉගෙනගෙන ධර්මයක් ඉගෙන ගන්නවා. ඒ වගේම එන ප්‍රැක්ටිකල් ප්‍රොබ්ලම්ස් වලට මේක apply කරගෙන යනවා. ඒ කියනකොට මේක නිකන් මේ සයිකලයක් කියලා මට හිතෙන්නේ. මේක ලූප් එකක් තියෙන්නේ. මේ මෙහෙම යනවා අරක තායින්වත් මේ establish වෙනවා. ඒක ආය යනවා ඔන්න ඔහොම තමයි මට හිතෙන්නේ. ඒක මට හිතෙනවා කි ඒක කිසිම වැරදක් නැහැ. ඒක තමයි හරිය යන්න ඕන පාර කියලා. කියලා
ඒක තමයි මේ වගේ දෙයක් තමයි මේ තේරුම් ගන්න ඕන මං හිතන්නේ. එහෙනම් අපි අවසන් කරමු නේද?
ඉරුවන්
සරණයි
හැමදෙනාටම ඕක පිස්සෙ. ඉරුවන් සරණයි. ඉරුවන් සරණයි. ඉරුවන් සරණයි.